කල්‍යාණ මිත්‍රවරුනි, දහමත් සමග ගෙවුණු උදෑසනක් ඇල්ලුවෙන් ගත කළ උදෑසනක් අජීවී වුණු උදෑසනක් ගත කර දැන් පස්සරු දම්සභා මණ්ඩපේට එකතු වී සිටින්නේ අප හැම දෙනාම අවස්ථාව දෙකීම් අවබෝධයන් ප්‍රත්‍යක්ෂ වීම සහ ගැටලු නැ විමසන පවසන කියන අවකාශය ගන්නට යමක් තිබෙනවා නම් බෙදා ගන්නට යමක් තිබෙනවා නම් විමසන්නට යමක් තිබෙනවා නම් මේ ඒ අවස්ථාව
දේශනය තුළ මට ලැබුණා මුලින්දලාම ඒ දේශනයට එක්කම සමීප වෙන්නට. ඒ හේතු නිසාම ඔබතුමා විසින් මේ විස්තර කරන මොහොතේ මගේ හිතේ යම් යම් තිබිච්ච අඩුපාඩුකම් ගැටලු බොහොමයකට පිළිතුරු ලැබුණා ඒ මොහොතේම. ඒ වගේම භාවනාමය කාර්යයකින් අවබෝධ කරගන්න දුන්න ඒ සිතත් සිතුවිලි වෙන ආකාරයත් ඒවා කොයි ආකාරයෙන් දත්තරියුන කියන එකත් ඒ අවබෝධ කරන දීප අවස්ථාවේ මට මහා විශාල සැනසෙල්ලක් අත්විඳින්න ලැබුණා. බොහෝම සන්තෝෂෙන් කියන්නට වෙන එක ඊටාම සැහැල්ලු තත්ත්වයකටපත් වුණා මම නොදැනුවත්වම. දැසින් කඳුළු වැක්කෙන තරමටම සැහැල්ලු වුණා. ඒ අවබෝධය ලබා දෙන්නට ඔබතුමාගත් උත්සාහය තුළ මම හිතනවා මම සාර්ථක වෙන්නේ නැති කියලා. අර පෙර දේශනාවල් තුළ පැහැදිලි කරලා දෙන ආකාරයට අන්ධකාරයේ ගියන කෙනෙකුට පොල්තෙල් පහනක් පත්තු කරලා දුන්නා වගේ යටිකුරු කුලියක් උඩුකුරු කලා හා සමානව පෙන්වා දුන්නා වගේ ඒ ධර්ම විග්‍රහය කරලා දුන්න බොහොම සැහැල්ලුවන් දෙමින් අවබෝධ කරගන්නට එනිසා මම මේ අවස්ථාව ඒ පුණ්‍ය අනුමෝදනා වෙනුවෙන්
මම පුණ්‍ය අනුමෝදනා කළා. දෙවෙනියට මොකද්ද?
දන්දිස්නායි වෙලා එළියට එනකොට ඇගේ මේ අතිය කොහොම කිරිබරක් වේලා මම නෙවෙයි මම දැක්කනේ කියලා මේ ඇයි මේ ඔක්කොම නැහැ රෝම රූපයක් ගන්න ඉතින් ඉදි මෙල වගේ ඇවිල්ලා තියෙනවා. මම එහෙම දෙයක් දැක්ක
සීතල හින්දා එන්න
ඒ ඇගේ මිනිහට දැක්කනවා.
ඒ හැඟීම් බර වීම නිසාත් වෙනවා. ඒක අධික සතුටට, බයට, පුදුමයට, ඒ වගේම භක්තියට. මේ ওই මූලික ওই හැඟීම් හතරෙදිම ඒ රෝමෝත්ගමනයක් වෙන්න පුළුවන්. මානසික පැත්තෙන්. ඉතින් සමහර මේ ඉතිහාස කතන්දරවල ධර්මයට සම්බන්ධ යම් යම් වෙනස් කීම් පුද්ගලයන් තුල වෙනකොට ඒක ඒ විදිහට ඇඟෙට දැනුණා කියන එක තියෙනවා. ඉතින් ඇඟයි හිතයි දෙක අන්‍යෝන්‍ය සම්බන්ධයිනේ. හිතේ ඇති වෙන වෙනස්කම් නිසා ශරීරයේ වෙනස්කම් සිදු වෙනවා. මාව බෝධේ පියවර ගැන දේශනාවේදී කියවෙන කාරණයක් තමා මේ සත්‍ය අවබෝධය ධර්ම අවබෝධය කළාම කයිනුත් ඒ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරනවා කියලා. ඒතර ධර්ම අවබෝධය සිදු වෙන්නේ මානසිකව. හැබැයි මානසිකව සත්‍ය අවබෝධය කළාම කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති. කයිනිදු කයෙන්ද පරම වූ සත්‍යයට සාක්ෂි ලැබෙනවා කියලා. කියන්නේ මනස සත්‍ය අවබෝධයේ ධර්ම අවබෝධයේ කලා කියා කයත් සාක්ෂි දරනවා. කයිනුත් සාක්ෂි ලැබෙනවා කියලා. තොරතුරු කියන්නේ එකක්. ඉතින් තොරතුරු වල වරදක් නැහැ. කියවලා අහලා හිතලා ලැබෙන්නේ තොරතුරු. ඊළඟට ඒකතු වෙන්නේ තොරතුරු. වෙන දෙයක් එකතු වෙන්න බෑ. දත්ත තොරතුරු. ඒ එකක්. ඉතින් ඒවයි වරදක් නැහැ. මොනවා හරි ගැන තොරතුරක් ඔළුව ඇතුළට යන එකේ වරදක් නෑ. ඒක නවත්තන්නත් බෑ. කොහොමත් නවත්තන්න බෑ. අපිට මේ දත්ත සම්ප්‍රේෂණය ඉන්ද්‍රයන් හරහා දත්ත සම්ප්‍රේෂණය වෙනවා. එහෙන් බාහිර ලෝකයේ තියෙන දේවල් ඇහැ තුලින් මොළයට යනවා, ඔළුවට යනවා, මනසට යනවා, කන හරහා යනවා. ඒක වළක්වන්නත් බෑ, වළක්වන්න ඕනෙත් නෑ. ඒකේ වරදකුත් නෑ. හැබැයි මේවා දත්ත පමණයි වෙන කිසි දෙයක් නෑ එතන. තොරතුරක් පමණයි. මහත් කුමාරයාගේ පියා සුද්ධෝදන රජතුමා. දැන් ඒක දැනුමක් නෙමෙයි. දැන් ඒක තොරතුරක්. තොරතුරක්. ඒක අඳුනගන්නේ තොරතුරක්. දැන් එය දන්නවා කියා කෙනෙකුට කියන්න පුළුවන් දන්නවා. කවුද සිද්ධාත් කුමාරයාගේ පියතුමා සුද්ධෝදන රජතුමා දන්නවා. නෑ අපි දන්නේ නෑ. අපි දන්නේ නෑ. අපිට ඒ තොරතුරක් තියෙනවා. දැනගත්තත් ඒක දැනගත්තත් ඒට නෙමේ දැනීම කියන්නේ. අතර මේ දහම් දැනුම කියන්නේ ඒවට නෙමේ. එහෙම නැතිනම් සිද්ධාත් කුමාරයා ඒ ලදරු වියේම බිලිඳු වියේම අසිත තාපසතුමා පැමිණි වෙලේ ඒ පාදයේ නලලේ තිබ්බා. දැන් මේක තොරතුරක්. දැනුමක් නෙමෙයි ඒ තොරතුරක්. දැන් මේ විදිහ තොරතුරු චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛාර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ මාර්ග. ඒවා තොරතුරු. ඉගෙන ගන්නවා කියා කෙරෙන්නේ මේ ටික. හැබැයි වෙන්න ඕන එක නෙමෙයි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවා කියන එක ඊට වඩා බොහෝම වෙනස් ක්‍රියාවක්. හැබැයි වෙන්නේ මේ තොරතුරු එකතු වීම. තොරතුරු එනවා. ඒ එන තොරතුරු එකතු වෙනවා. ඊළඟට මනිනවා. විභාගවලදී මනිනවා තොරතුරු. කොපමණ තොරතුරු රාශියක් එකතු කරගෙන තියෙනවද ඒවා මතක් කරගන්න පුළුවන්ද? අදාළ තැනට මේ නිවැරදි තොරතුර ගේන්න පුළුවන්ද? ඒ තමයි බුද්ධිය. තොරතුරු විශ්ලේෂණය කරගන්න පුළුවන් හැකියාවත් අවශ්‍ය තැනට සුදුසු තොරතුර ගේන්න පුළුවන් හැකියාවත් ඒ දෙකට තමයි බුද්ධිය කියන්නේ. සම්බන්ධතා හඳුනා ගැනීම. ඉතින් මේ ටිකෙන් තමයි කෙනෙකු ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න ඒව අවශ්‍යයි. තොරතුරු බුද්ධිය අවශ්‍යයි. මේ සියල්ලටම යටින් පවතිනවා දැනුම කියන දේ. යටින් තියෙන උඩින් නෙමෙයි. උඩින් තිබ්බනම් හොඳයි. නමුත් තියෙන යටින් මේ තොරතුරු වලට වැහිලා තොරතුරු වාස්සේ හිර වෙලා තොරතුරු වලින් ආවරණීය වුණු දැනුමක් තිබෙනවා. මූලිකවම අප හිතන විදිහක් තිබෙනවා. හැබැයි අපි හිතන්නේ කොහොමද කියන එක අපි දන්නේ නැහැ. තොරතුරක් තිබෙනවා. කෝප නොවිය යුතුයි. කෝපේ නරකයි. ඒ තොරතුරක්. දත්තයක්. පොතකින් ගත්ත කෙනෙක්ගෙන් අහලා ලබාගත් තොරතුරක්. දැන් ඒ තොරතුර තිබුණට මනස කෝප වෙනවා. එම අවස්ථාවක අපම හිතනවා, නැත්නම් අපි අනිත් අයට කියනවා, නැත්නම් කවුරු හරි අපිට කියනවා, තරහ ගන්න එක හොඳ නැහැ, දන්නේ නැද්ද? අපි කියනවා දන්නවා. කවුරුවත් කියන්නේ නැහැ දන්නේ නැහැ කියලා. දන්නවා. ඒ දන්නවා නම් ඇයි තරහ ගන්නෙ? දැන් අපිටත් තියෙන ප්‍රශ්නේ ඒක තමයි. ඉතින් ඇයි අපි තරහ ගන්නෙ දැන දැන? අපි දන්නේ නැහැ. කෝප වීම හොඳ නැති බව අපි දන්නේ නැහැ. හැබැයි එහෙම තොරතුරක් තියෙනවා අපේ ඔළුව ඇතුලේ. කෝප වීම හොඳ නැහැ. දෙයින් ලෙඩ වෙනවා. ඉක්මනට වයසට යනවා. ඉක්මනට මැරෙන්න පුළුවන්. සංසාරෙ දික් වෙනවා. දැන් මේ තොරතුරු ගොඩක් තියෙනවා. ඒ දන්නේ නැහැ. අපි දන්නේ මොකද්ද? කෝප වෙන්න ඕනේ. තරහ ගන්න ඕනේ. නැත්තම් පාඩුයි. එහෙම නැත්තම් මේ අයව පාලනය කරන්න බෑ. එහෙම නැත්තම් මට බේරිලා ඉන්න බෑ. එහෙම නැත්තම් තව කෙනෙක්ගෙන් වැඩක් කරගන්න බෑ. දැන් මේ වගේ දැනුම් ටිකක් ඒවත් තමයි දැනීම කියන්නේ. දේව අපි හිතන දේවල් නෙමෙයි. කොහෙන්වත් කියවලා අහලා ඉගෙනගත්ත දේවල් නෙමෙයි. මේක මූලික දැනුමක්. ඒ දැනුමත් එක්ක අපි ඉපදිලා ඉන්නේ. ඒ නිසා තමයි අවිද්‍යාවෙන් අපි ඉපදිලා කියලා. අවිද්‍යාවෙන් තමයි අපි ඉපදිලා තියෙන්නේ. අවිද්‍යාවෙන්, විද්‍යාවෙන් නෙමෙයි. අවිද්‍යාවෙන්. ඉතින් ඒ දැනුම තමයි කෝපය ඇති කරගන්නේ. කෝප වෙන්න ඕනේ කියලා. දැනීමක් තියෙන ඒකේ වාසි පිළිබඳ දැනීමක් තියෙනවා. ඒ දැනීම කෝප වෙනවා. හැබැයි අපි දන්නේ කෝප නොවිය යුතුයි. කෝපය හොඳ නැහැ. කෝපය අත්හරින්න ඕනේ කියන්නේ ඒ දැනීම නැහැ. දත්ත ටිකක් පමණයි. දත්තවලට බෑ ජීවත් වෙන්න. දත්තවලට බෑ ජීවිත ගමනක මග වෙනස් කරන්න. දත්තවලට බෑ ඉන්න කෙනා පරිවර්තනයකට භාජනය කරලා වෙනස් කෙනෙක්ව නිර්මාණය කරන්න. ඒ දත්තයකට කරන්න බෑ. ඒක ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රශ්නයක් මිසක් ඩේටා වල ප්‍රශ්නයක් නෙමෙයි. නිසා මේ දන්නේ නැහැ කියන කාරණය. දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. තොරතුරු ටික හැර දන්නේ නැහැ. දන්නවා නම් ඒ දේ කරන්නේ නැහැ. පිලිස්සෙන බව දන්නවා නම් අල්ලන්නේ නැහැ. පිලිස්සෙනවා කියන එක දත්තයක් විදිහට ඔළුවේ තිබුණොත් අල්ලන්න පුළුවන්. තොරතුරක් විදිහට අහලා තිබ්බොත් ගින්දරට පිච්චෙනවා. ඒ තොරතුරක් පමණයි. ඒ පාඩමක් විතරයි. ඒතර දත්තයක්. හැබැයි දවසක ඒ දත්තයට බෑ ගින්දරට කිට්ට වෙන එක නවත්තන්න. ගින්දර දැක්කහම ලස්සනයි, ආකර්ෂණීයයි, උණුසුමක් දැනෙනවා. ඒකට කිට්ට වෙනවා. මේ කිට්ට වෙලා කිට්ට වෙලා අවශ්‍ය සීමාව ඉක්මවලා කිට්ටුනහම ඔන්න පිච්චෙනවා. එතකොට ලබන අත්දැකීමක් තියෙනවනේ. ඒ අත්දැකීම අර වචනේ නෙමෙයි. ගින්දර පිච්චෙනවා කියන වචනේ නෙමෙයි එතන අත්දකින්නේ. වෙනම දෙයක් එතන සිදු වෙන්නේ. ඒකයි කියන්න ඕනොත් ඒ වචනයක් පාවිච්චි කරන්න එනවා පිච්චුනා කියලා. හැබැයි ඒ වචනේ දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් වෙන වචනයක්. අන්න ඊට පස්සේ දැනීමක් බවට පත් වෙනවා. ඒ දැනීම ඉන් පස්සේ ගින්දරෙන් කෙනෙක්ව පරිස්සම් කරනවා. දත්තයකට බෑ පරිස්සම් කරන්න, හැබැයි දැනුමකට පුළුවන්. දැනුම එන්නේ අත්දැකීමක් කරහා. දැනුම එන්නේ පතුලින්, උල්පතින්, ගැඹුරින්, තොරතුරු එන්නේ උඩින්. ම කියන්නේ තොරතුරකට නෙවෙයි. තොරතුරකට නෙමෙයි දහම කියන්නේ. එතන ඒ තමා ලකෝම මුලාව. අපව මේ අවිද්‍යා අන්ධකාරේ සිර කරලා තියෙන අවිද්‍යා අඳුරෙහි සිරකරුවෙකුව ඉන්න හේතු වෙන ප්‍රබලම කාරණේ තමයි මේ තොරතුරකට සීමා කිරීම. තොරතුරු දෙනවා, තොරතුරු ගන්නවා. නිසා තමයි ඒ සියලුම තොරතුරු දැනන් හිටිය. ඒ දැනගෙන හිටියා විතරක් නෙමෙයි, ඒ තොරතුරු ඒ ආකාරයෙන්ම වාර්තා කරන්න පුළුවන්. පෝටිලහාම්ද්‍රෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පෝටිලහාම්ද්‍රෝ ගැන බුදුරජාණන් වහන්සේ වදාරේ, හිස් තුච්චෝ පෝටිලෝ, බොහොම හිස් ගණ වැඩක් ඇති කෙනෙක් නෙමෙයි, වැඩක් ඇති කෙනෙක් නෙමෙයි, හරයක් ඇති කෙනෙක් නෙමෙයි. තොරතුරු වලට ආකර්ෂණයක්, දත්ත වලට කෑදරකමක් තිබෙනවා. ඒ මූලික කෑදරකමක්. කෑම වලට වඩා, ආහාරයට තියෙන කෑදරකම ඊට වඩා ඔළුවට දත්ත කවා ගන්න තියෙන කෑදරකම. අලුත් අලුත් දත්ත. ඒ කෑදරකම නිසා තමයි පත්‍ර කියවන්නේ. ඇහැ පිනවන්න නෙමෙයි පත්‍ර කියවන්නේ. එකකින් ඇහැක් පිනවෙන්නේ නැහැ, පත්‍රයක් කියව කියලා අපි හිතන පත්‍රේ බලනවා මේක ඇහැ. ඇහැයි කි නෑ. ප්‍රවෘත්ති අහනකොට කන පිනවෙනව නෙමෙයි. අර මනෝවිඥාණය හයවෙනි ඉන්ද්‍රිය, මනින්ද්‍රිය පිනවීමක් එතනින් කරන්නේ. මනින්ද්‍රිය පිනවන්නේ ඒ තොරතුරු පිපාසාවට ලුණු දීලා, ලුණු වතුර දෙනවා. ඒ පිපාසයේ සංසිඳෙන්නේ නැහැ. තව තව පිපාසය එකක් දැනගත්ත කියන්නේ මොකක් හරි දෙයක් ගැන, මොනම කාරණයක් ගැන හරි එක තොරතුරක් දැනගත්තයි. දැන් ඒයින් සෑහීමකටපත් වෙනවාද අපි? කවර හෝ සිදුවීමක් ගැන. ඉතින් ඊට පස්සේ බලනවා මේ පත්‍රයේ මෙහෙම තිබ්බට අර පත්‍රයේ මොන කොහොමද ඒක කියන්නේ? අර නාලිකාවේ කොහොමද ඒක ඉවර වෙන්නේ? එතකොට ඈ? ඔව්, ඒක තමයි පිපාසාව. ඒ පිපාසාවට අපි දෙන්නේ ලුණු වතුර. ලුණු බොණ්ඩ පිපාසාව වැඩි වෙනවා. අපි කියන ඔය දහම් දැනුමටත් ඒකයි වෙන්නේ. දහම් දැනුම නෙමේ තොරතුරු වෙන්නේ. එකක් දැනගත්ත ගමන් අපිට ඊළඟට ඒ නොතිබුණු පිපාසාවක් එනවා. තව එකක් දැනගන්න ඊට සම්බන්ධ ඊළංකාරය. මොකක්ද අර මේක මේ පොතේ කොහොමද, අර දේශකයන් වහන්සේ කොහොමද කියන්නේ? මේ නොසංසිඳෙන පිපාසාවකට අපි අතවනනවා, දොරටු විවර කරනවා මේ අවිද්‍යාව නිසා. මේ දෙක වෙන් කරගන්න ඔබතුමිය කියන කාරණේ ඒ දැනුමට දෙන වටිනාකම තේරුම් ගත්තාම ඒක අතරින්. දැනුමට නෙමෙයි මේ තොරතුරු වලට අපි හිතනවා ඒක තමයි දැනුම කියලා. ඒ නිසා ඒකට වටිනාකමක්ද නේ? තොරතුරු වලට දෙන්න තියෙන වටිනාකම තොරතුරු වලට දෙන්න. ඒක දැනුම නොවේ කියන එක තේරුම් ගන්න. මම දන්නේ එහෙම තොරතුරක් තියෙනවා. ඒ තොරතුරක් තියෙන බව දන්නවා. හැබැයි ඒක එහෙමද නැද්ද කියන්න දන්නේ නැහැ. දැනගන්නත් බෑ. කොහොමද දැනගන්නේ? ඒක වෙලා ඉවරයි. අතීතේ කොහොමද අපි දැනගන්නේ? එක්ක වෙන්න තියෙන කොහොමද දන්නේ? අපිට මේ මොහොතේ කොහොමද දැනගන්න බෑ මෙතන ඉඳලා. බෑ, එකක් නෑ, දන්නේ නෑ, දැනගන්නත් බෑ. දන්නවා දැනගන්න පුළුවන්. දන්නවා කියන එක විද්‍යාව පුළුවන් මානෙ. මේවා තමයි සංයෝජන. ඈ බෑ මේක ඇත්ත. දන්නේ නෑ දැනගන්නත් බෑ. ඒව දැනගන්න බෑ. ඊයේ මොකද්ද වුනේ, හෙට මොකද්ද වෙන්නේ යන්නේ දැනගන්න බෑ. අද දැනගන්න බෑ කොහොමවත්. ඊයේ වෙච්ච දේ කොහොමවත්ම දැනගන්න බෑ දැන්. හැබැයි ඒ ගැන තොරතුරු හොයාගන්න පුළුවන්. ඉතින් තොරතුරු අධ්‍යය හොයාගත්තාම ආයි දන්නවා. ඇතර මේ මායාවෙන් එළියට එන්න. අතීතය දැනගන්න බෑ, අනාගතය දැනගන්නත් බෑ. කියන්නේ තව කෙනෙක් කරහානේ ওই දෙක දැනගන්න වෙන්නේ අපිට. තව කෙනෙක් කරා මාධ්‍ය කියන්නේ ඒකයි. දැන් මාධ්‍යයක් කියන්නේ අපේ මාධ්‍ය හරහා තමයි මාධ්‍ය කරන්නේ. අතන වෙච්ච එක මෙතෙන්ට කියනවා. ඊයේ වෙච්ච එක අද කියනවා. හෙට වෙන්න තියෙන එකත් කියනවා. අපේ මාධ්‍යයක් ඕනේ වෙනවා අපිට. තොරතුරු දැනගන්න මාධ්‍යයක් ඕනේ. මාධ්‍ය හරහා පෙරිලා වෙනස් වෙලා සංස්කරණය වෙලා වර්ණ ගැන්විලා හැඩ ගැන්විලා අවසානයේ නිර්මාණයක් තමයි එන්නේ. සත්‍ය නෙමෙයි. මනසත් කරන්නේ ওই ටිකම තමයි. බාහිර මාධ්‍යයක් නැති වුණත් මනස කරන්නේත් ওই ටිකම තමයි. ඊයේ කරපු දේ මතක් කරනවා කිව්වට ඒක කොහොමද බෑ. ඒ තොරතුරක් විතරයි ගන්න පුළුවන්. ඒ සිදුවීම ආය දැනගන්න බෑ. කොහොමද බෑ. හිත කරන්න තියෙන එක දැනගන්නත් බෑ. හැබැයි ඒ කියන්නේ හිතන්න පුළුවන්. ඒ හිතන්නේ තොරතුරු. අම පවතින්නේ මේ මොහොතේ. ඒ නිසා ඒ සජීවී වෙන්නේ. අකාලික වෙන්නේ. දහම තියෙන්නේ මෙතන. ඒ නිසා ඒ සම්දිත්තික වෙන්නේ. දහම කියන්නේ තොරතුරක් නොවේ. ඒ තොරතුරක් නම් මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍ය නැහැ දහම හොයාගන්න. එතකොට උන්වහන්සේ දේශනා කළේ තොරතුරක් විදිහට නොගත් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. තොරතුරක් විදිහට කණින් නොගත් තොරතුරක් දත්තයක් විදිහට කන් දෙකෙන් ඇතුළට නොගත් දහම විශේෂෙහි ඇහැ ඉපදුනා නුවණ ඉපදුනා විද්‍යාව ඉපදුනා ප්‍රඥාව ඉපදුනා ආලෝකය ඉපදුනා. අම දැනගන්නට නම් මේ මොහොතට එන්න, මෙතනට එන්න, විවෘත වෙන්න මේ මොහොතට. මේ මොහොතේ යමක් සිදු වෙනවා නම් එය සිදු වෙන ආකාරයට දැනගන්න. එහෙම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕනේ. එතකොට ඒ සිදු වෙන ආකාරයට නෙමෙයි අපි සංස්කරණය කරනවා. ඔහොම නෙමෙයි මෙහෙමයි වෙන්න ඕනේ. මෙහෙම වුණා නම් හොඳයි. දැන් අපිට ඒ පරිපාලනය කරන්න ඕනේ කම එනවා. ඒ අය අඳුනගන්න. සංස්කාරකවරයා අඳුනගන්න. සංස්කාරක මනස, සංකත මනස අඳුනගන්න. එයාට ඕනේ මේක සංස්කරණය කරන්න. මේ වෙලාවේ ඇහෙන දේ, පේන දේ, මතක් වෙන දේ ඒ විදිහට ගන්න කැමති නැහැ. එයාට ඕනේ එක හදන්න, කපන්න, කොටන්න. එයා වඳුනා ගන්න. අඳුනා ගන්න එයා වත් අරින්න. ඔයා යන්න. ඔයත් එක්ක ගනුදෙනුවක් මට. ඔයත් එක්ක ගනුදෙනුවක් තිබුණා. ඒ ගනුදෙනුව නිසායි මං අද වෙනකල් සංසාරේ ඉන්නේ. පොඩ්ඩක් ඔයා පැත්තකට වෙන්න. ඊළඟට පරිපාලකවරයෙක් එනවා. එයාට උනේ පරිපාලනය කරන්න මේක මෙහෙම වෙන්න ඕනේ. ඕ වැඩි අඩුයි. එයා වඳුනා ගන්න. දැන් පරිපාලකවරයෙක් විදියට අපි හිටියා. අනාදිමත් කාලයක් මේ හැම සිදුවීමක්ම පරිපාලනය කරන්න උත්සාහ කරමි. මතක් වෙන දේවල්, අනිත් අය කරන දේවල්, තමන් කරන්නේ. ඉතින් අපි තාමත් ඉන්නවා සංසාරේ. එයා වඳුනා ගන්න, ඒ මනස හඳුනා ගන්න. එයාත් අත්තරවත් යන්න පොඩක් පැත්තකට. වත් එක්කත් නෑ මට දැන් ගනුදෙනුවක්. මේ දෙන්න අයින් කරගත්තාම වැඩි ලේසි. ඟට සාවධානව ඉන්න. සාවධානව ඉන්න. අභ්‍යන්තරයේ දකිමින් ඉන්න. බාර දෙන්න අභ්‍යන්තරයේ දකින්න දෙන්නේ නැහැ. ඒ දෙන්නටම ඕනේ අපිව එළියට ගෙනල්ලා මේ එළියේ තියෙන ලෝකයත් එක්ක පටලවන්න. ඔව්. ඔව්. බාහිර ලෝකයත් එක්ක පටලවන්න ඕනේ. ඉතින් මේ පටලැවිල්ලටනේ සංයෝජන කියන්නේ. සංයෝජන කියන්නේ මේ එළියයි ඇතුළයි දෙක බඳින එකකට. පටලෝණ එක. මේ පටලවන්නේ දන්වැල් වලින්ද, ලනු වලින්ද, වැල් වලින්ද, එහෙම නැත්නම් මේ රත්තරම් මාල වලින්ද, ඒක වැදගත් නැහැ. එකම ප්‍රතිඵලය මොකෙන් පටලැවුවත්. දෙන්නකින් తాවකාලිකව හරි නිදහස් වෙන්න. ඒ දෙන්නට වැඩ වගකීම් පවරන්න එපා. ඒ දෙන්න බලෙන් එනවා. මොකද අතීතයේ වගකීම් දීලා අපි රැකියා දීලා එයාගෙන් වැඩ අරගෙන එහෙම ලොකු බැඳීමක් තිබුණා. ඉතින් ඒ නිසා ඒ අය නැවත නැවත වැඩට එනවා. හැබැයි ආවට වැඩ දෙන්න එපා, පවරන්ට එපා. ආවට ගමනෝ මින්ද. මේ දෙන්නා නිදහස් වෙන්න මේ සංස්කාරකවරයාගෙන් සහ පරිපාලකවරයාගෙන් නිදහස් වෙන්න. නිදහස් වෙලා නිදහස් වුණාම අපිට පුළුවන් ටිකක් නිදහසේ බලන්න මොකද්ද වෙන්නේ. ඇතුලේ මොකද්ද වෙන්නේ? එළිය පටලැවෙන එක වැදගත් නැහැ. ඇතුලේ මොකද වෙන්නේ?
අපි යමක් දැකිටකොට මේ ඒ සංස්කාරකය ඇවිල්ලා ඉවරයි. ඒක මේ නවත්ත ගන්න. ඒක නෑ කියන්නේ ඒක. හරියටම මම ගොඩක් උත්සාහ කරලා තියෙනවා.
ඔව්.
අකරේ මම ආවා. ඒ ඇවිල්ලා ඉවරයි.
ඔව් ඒක තමයි. එයා අපි එන්න කලින් ඔෆිස් වැඩට ඇවිල්ලා යවුද? ඒක නෙවෙයි. ඒක තමයි ප්‍රසෙස. අපි යාට කලින් එන්න ඕනේ. ඕ ඒ ඈ
සුබදේ සිහියද
සර්? ඒක තමයි ඉතින්. ඕ මොකක් හරි දැන් අපි ඉන්නපෑ එතන සිහිය හරි මොකක් හරි අපි වචන ලොකුවට ගන්න නැතුව දැන් අපිට එන්න කලින් ඒ සංස්කාර කවුත් එහෙම එයා ඒ වැඩේ කරනවා. ඉතින් ඒක වරදක් නෙමෙයි. එයා දන්නේ එකම දේ එකයි. එයාගෙන් ගත්ත වැඩෙත් ඒකයි. එයාට ගෙව්වෙත් ඒකට. පත්වීම දුන්නෙත් ඒකට. ඉතින් ඒක එහෙම තමයි. ඒ නිසා එයා එන්න කලින් අපි එන්න ඕනේ. එහෙම නැත්නම් එයා මේක සංස්කරණය කරන හැටි අපි ඒක බලන්න ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. දැන් මෙයා මොකද කරන්නේ? එයා ඇවිල්ලා මේක හදනවා, අඩු කරනවා, වැඩි කරනවා, කළු පාට ගන්නවා, සුදු පාට ගන්නවා. ඒ ටික ඔන්න එතනින් පස්සේ ටික බලන්න පුළුවන්. මුල ටික දැන් පෙවුන්නේ නැහැ නේ. එයා අපි ආවේ පහුවෙලානේ. එතකොට යා ඔන්න ඒක සංස්කරණය කරමින් ඉන්නේ. ඊට පස්සේ ටික බලන්න පුළුවන්. ඊට පස්සේ ටික දකින්නකොට දැන් අපි යා ලස්සන කරනකොට ආකර්ෂණයක් එනවනම් අපි අඳුන ගන්න ඕනේ මේ ආකර්ෂණය එන්නේ සැබෑ දේට නෙවෙයි. අර ඇත්ත දේ මොකද්ද අපි දැක්කේ නැහනේ. හැබැයි දැන් මේ ඒක තමයි ඇත්ත කියලා අපිට හිතෙනවා. මොකද මෙයා අඳලා තියෙන ඇඳුම් වලින්, පළඳලා තියෙන ආභරණ වලින්. එතන අපි ඒ කාරණේ අවබෝධ කරගන්න ඕනේ. මේ ආසාවක්, ඇලීමක්, ආකර්ෂණයක් ඇවිල්ලා තියෙනවා නම් ඇවිල්ලා තියෙන්නේ වේශ නිරූපණයට මිස සැබෑ චරිතයට නෙවෙයි. සැබෑ චරිතය අපි දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ මේ වේදිකාවේ කරන දේවල් ටික. රූපහානි තිරේ පේන ටික. මේ රූපහානි තිරේ පේන දර්ශනයි ඔව් වේදිකාවේ දකින්න තේයි. හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට ඇලෙනවා, අපි ඒකට ආකර්ෂණය වෙනවා, රුස්සන් නැති වෙනවා. සමහර චරිත රුස්සන්නේ, සමහර චරිත එනකල් බලන් ඉන්නවා. සැබෑ චරිතය අපි දැකලා නැහැ. දැකලාම නැහැ, කවදාවත් දැකලා නැහැ. දැක්කොත් පුදුම හිතේ අපිට. ඈ ඔව් එබැම චරිතයේ දකින්න ලැබුණොත් අපි එතකොට අන්න ඇඟේමවිල් කෙලින් වෙයි. ඕ ඈ අපි කොච්චර රැවටිලාද හිටියේ. මේ එයාද මේ එයාද කියලායි. අපි අපිව දැකලා නැහැ අපේ සැබෑ චරිතය. සැබෑ චරිතය කියන්නේ අපේ සැබෑව දැකලා නැහැ. අර එයා විසින් එහාට මෙහාට කරපු ටික පේන්නේ. ඉතින් ඒකට තමයි අපි ප්‍රතික්‍රියා දක්වන්නේ. අපි බය වෙන්නේ, ලැජ්ජ වෙන්නේ, කෝප වෙන්නේ, ඔක්කොම ඒ අර සංස්කරණ අර වේශ නිරූපණ ටිකට. ඒත් මේ මොනම හරි දෙයක පොලොස්සල රහ අපි දන්නවද? ඔව් දැන් ඒක මං දැන් අහපු හින්දානේ දැන් වෙන මෙතනදී අහන්න නැතුව ඇහුවන ආයෙනම් දන්නවා කියලා දෙන්නත් දන්නවා
යුපොලස් එකේ තාපය ඔක්කොම එකට දාන්නට පස්සේ උනත් ඒකේ තියෙන එකෙත්
ඔව්
තැනින් තැනට වෙලා සහ
වෙන්නේ එකම රහක් නෙමෙයි එකම එකක් නෙමෙයි ඒසම් මොකද්ද පොලොස් වල රහ කියලා එහෙම කියන්නත් බෑ අපිට එහෙම කියන්නත් බෑ හැබැයි අපි හිතනවා අපි දන්නවා පොලොස් වල රහ හැබැයි ඇත්තටම දන්නේ නැහැ මොකද කවදාවත් පොලොස් කාලා නැහැ කාලා නැහැ ඔව් ඒක ඉතින් එතන මිනුමක් හදා ගන්නවා කවදා හරි දවසක කාපු එකක් ඒක තමයි මෙහෙම තමයි පොලොස් තියෙන්න ඕනේ කියලා. ඔව් ඒක මිනුමක් විදියට තියාගෙන ඉතින් කවුරු හදන එකත් එහෙම මැනමැන කියනවා. ඔව් ඒක සංසිඳීමක්. හැබැයි ඊටත් එහා ගිහිල්ලා අපි ඇත්තටම කවදාවත් එය කාලා නැහැ. ඉතින් කවදාවත් කාලා නැති එක කොහොමද අපි රහදන්නේ? දන්නවා කියන සිතවිල්ල තියෙනවා. ඉතින් මේක තමයි දහම් දැනුම කියලා අපි කියන්නේ. දන්නවා කියන එකක් තියෙනවා. දන්නේ නැහැ. ඉතින් ඒක දැනගන්න තමයි මම කරන්නේ. එතකොට අර සංස්කාරක එයා තමයි මේ අඩු වැඩිය දාන්නේ. 3-5 දාන්නේ ඔක්කොම දාන්නේ ආ රසකාරක. කවදාවත් අපිට ඇති සැටිය අනුභව කරන්න දෙන්නේ නැහැ. ඇති සැටිය දකින්න දෙන්නේ නැහැ. තත්පරයක ප්‍රමාදය කතප්පරේක ප්‍රමාදයේ ඇති යාට ඒක සම්පූර්ණයෙන් වෙනස් කරලා හදලා උයලා තමන පහදාලා බෙදලා මොනවා හරි කරලා වෙනස් කරලා හදන්න. පැය ගාණක් යන්නේ. ඒ නිසා තමයි අපි බලාගෙන ඉන්න ඕනේ. දැන් බලාගෙන ඉන්නකොට දැන් වර්තමානයේනේ අපි බලන් ඉන්නේ. දැන් එකපාරට බලන්න පටන් ගත්ත ගමන් අපිට අනුභව කරන්න ලැබෙන අතීතය. එතකොට ඒක හදලා ඉවරයි. අතීතය කියන්නේ ඉවරයි කියන එක. එතකොට ඒක ඉතින් මොකද්ද කියලා අඳුරගන්න බලන් ඒ අඳුරගන්න මේක නෙමෙයි ඇත්ත. මේක මනස විසින් උයපු කෑමක්. ඒකට මනස මොනවද දැම්මද දන්නේ. ඒ නිසා ඇත්තම ඒකේ ආහාරය රහ දන්නේ. අතීතය කොහොමත් අඳුරගන්න බෑ. අනාගතය අඳුරගන්නත් බෑ. හැබැයි දැන් බලන් ඉන්නකොට දැන් කියන එකේ ඉන්න හදනකොට දැන් අපි දැන් කියන එකට එන්න වෙලා යනවා. ඒකට තමයි අප්‍රමාදේ කියන්නේ. ප්‍රමාදේ කියන්නේ වෙලාව. අපි පරක් වෙනවා පොඩ්ඩක්. පුංචි ඩිලේ එකක් තියෙනවා පුංචි ප්‍රමාදයක්. ඒ පුංචි ප්‍රමාදය ඇති හොඳටම. හැබැයි පුහුණුව නිසා ඒ ප්‍රමාද වෙන කාලේ අඩු වෙනවා. ඒ තමයි සරලව අත්දකින්නේ ආනාපාන සති භාවනාවේදී. තමාන හුස්ම දැන ගැනීම තමයි ආනාපාන සතිය කියන්නේ. නමුත් ඒ වර්තමාන හුස්ම දැනගන්න හරි අමාරුයි. හැබැයි දැනගන්න පුළුවන් නේ වර්තමාන හුස්ම විතරයි. නමුත් අමාරුම දේ ඒක. මක්නිසාද? වර්තමානයේ අපි නොසිටින නිසා. ඉතින් අපි මනසේ යනවා කොහේ හරි. ගිහිල්ලා ආපහු එනවා. ඒතර ආවට පස්සේ ඔන්න දැනගන්න පුළුවන් හරි ගිහිල්ලා එන්න ඒ අතර ටික ඔක්කොම හිස්. හැබැයි හුස්ම ඇවිත් ගිහින් තියෙනවා. හුස්ම ඇවිල්ලා ගියේ නැත්නම් අපිට එන්න හම්බෙන්නේ නැහැ ආපහු. හැබැයි අපි දන්නේ. දැන් මේ පුහුණුව දිගට යනකොට මනස පිටට ගිහිල්ලා ආපහු එන්න ගන්න කාලය අඩු වෙනවා. අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙනවා අඩු වෙලා එක තැනකට එනවා දුවනවා එනවා දුවනවා එනවා එතන ඉන්නේ නැහැ කොහෙ ගියත් ඉන්නේ නැහැ හැබැයි යනවා ගිය ගමන්ම එනවා දැන් ඒ තැනට ආවහම කියන්නේ සිතිවිලි එනවා හැබැයි ඉන්නේ නැහැ කොහෙවත් හිත දුවනවා දුවනවා ආපහු එනවා දුවනවා එනවා එතකොට සිතක් දුවලා ආපහු එන්න ගත වෙන කාලය තමයි කාලයේ මනින්න පුළුවන් මිනුම් ඒකකවල කුඩාම සුත්‍රම ඒකකය ඔව් ඊට වැඩිය අඩු කාලයක් මොනව මිම්මකටවත් මනින්න බෑ. දැන් හුස්මක් කැවිත් යන්න ඊට වැඩි වෙලාවක් යනවා. ඒක හුස්මක් එන්න යන කාලේ ඔරලෝසියෙන් මනින්න පුළුවන්. සාමාන්‍ය ඔරලෝසියකින් මනින්න පුළුවන් හුස්මක් එන්න කොච්චර වෙලා යනවද? පිට වෙන්න කොච්චර වෙලා යනවද? එතකොට දැන් හුස්මක් එන්න පටන් ගන්නකොට සිහිය තිබ්බනම් දන්නවා. හැබැයි ඒ ශනේම හිත දුවන්න පුළුවන්. දුවල ආපහු එනකොට ඒ හුස්මම තමයි තාම ඇතුල් වෙන්නේ. ඔය චිත්තක්ෂණයයි ආස්වාසේ කායු කාලේ අතර ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ඒත් හිත දුවනවා. ආයෙත් එනවා. එතකොටත් ඒ ආස්වාසේම තමයි. ආයෙත් දුවනවා ආයෙත් එනවා ඒ ආස්වාසේම තමයි. ඒතර ඒ ආස්වාසේ ඉවර වෙනවා. එතකොටත් දන්නවා. හැබැයි ඒ අතර හිත දිව්වා. දිව්වට මේ ආස්වාසයේ කාලයේ දීර්ඝ නිසා ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක තමයි පුහුණුව කියන්නේ. මේ පුහුණුවේ පුහුණුව මේ හැකියාව තියුණු කරනවා මෝහත් කරනවා. මනස දැන් සංස්කාරක එයා සංස්කරණයක් කරනවා. එහෙන් මෙහෙන් එක්ක පරණ සම්පූර්ණයෙන් පරණගත්ත ෆොටෝ එකක් පරණ එඩිට් කරලා සංස්කරණය කරලා රාමු කරපු ඡායරූපයක් ගෙනල්ලා අලෝනවා දැන් පේන එකට දැන් කවුරු හරි දැක්කා කියන්නේ මේ වෙලාවේ එතකොට ඒ දැන් ඇස් දෙක ඉස්සරහට ආපු කෙනාව ඒ විදිහට අපිට පේන්න කලින් එයා පිළිබඳව ගිය සතියේ හරි ගිය මාසේ හරි අවුරුදු 5කට කලින් හරි එයාව ගෙන ගත්ත ෆොටෝ එකක් තියෙනවනේ එයාගේ. ඔව් ඒක ගෙනල්ලා අර මූණේ අලවනවා. ඒතර මේකට ලොකු කාලයක් යන්නේ නැහැ. ඒක තමයි ඔබතුමා කියන්නේ මේ සංස්කරණේ වෙලා ඉවරයි අපි බලනකොටම. ඒ ෆොටෝ එක අලවනවා ගෙනල්ලා. දැන් එතකොට අපිට පේන්නේ අතීතය. එදා මට උදව්වක් කරපු කෙනා. එදා මට අවවාදයක් දීපු කෙනා. එහෙම නැත්නම් එදා මට බැනපු කෙනා කවුරු හරි තමයි මේ ඉන්නේ ඉස්සරහ දැන්. දැන් හොඳට බලන්න කෙනෙක් දකින්නකොටම මොකක්ද ඔළුවට එන්නේ? අතීතය. දකින්නේ අතීතය ওই විදිහට. ඒ සංස්කාර කරේ අපිට පෙන්වන්නේම අතීතය. එයා ළඟ තියෙන ඒ ඇල්බම්ස් වල ඒ වගේ තියෙන එකකින් මොකක් හරි එකක් ගන්නවා. ඒක ගන්නෙත් බොහොම සූක්ෂමව. රවට්ටන්නම එකක් අපිව පටලවන්න අපි ඇතුලේ ප්‍රශ්නයක් ඇතිකරන්නම ගැලපෙන ඡායරූපේ තමයි ගේන්නේ ඉස්සරහට. එහෙම නැත්නම් අපිව නිමලා සංසුන් කරලා තිබුණු ආවේගයක් සමහන් කරන එහෙම ෆොටෝ එකක් ගැනලා පෙන්වන්නේ නැහැ. ඒක තමයි මාධ්‍ය වලින් කරන්නේ. මාධ්‍ය වලින් කවදාවත් මේ ආවේග නිවෙන විදිහට කලබල වුණු අය සංසිඳෙන විදිහට තරහ වුණු අය ආලු වෙන විදියට එහෙම තොරතුරු සංනිවේදනය කරන්නේ නැහැ. පෙන්නන්නේ කපල කොටලා අර ටික තමයි උලුප්පල ගන්නෙ. අවුස්සන ටික. දැන් මේක තමයි මේ ඇතුලේ සංස්කාරකත් කරන්නේ. ඒ අවුස්සන එකම තමයි ගෙනල්ලා අලවන්නේ. එක්ක රාගයෙන් අවුස්සනවා, එක්ක ද්වේෂයෙන් අවුස්සනවා, එක්ක මානයෙන් අවුස්සනවා. මොකෙන් හරි අවුස්සන එක. ඒතර මේකට බොහොම පුංචි වෙලාවයි යන්නේ. අපේ හිත දිවුවනේ දුවල එනවා පුහුණුව නිසා දුවල එන ටිකට අර කැති දැන් හුස්මට ලොකු කාලයක් ගියාට අර වැඩේට ලොකු කාලයක් යන්නේ හිත දුවල එන ඒ ස්නේහයට දැන් ෆොටෝ එකක් කලවල ඉවරයි එතකොට අපිට පේන්නේ මේ ඉන්නේ අහවල් කෙනා එයි අපේ හිතේ ඇති වෙන ඊළඟට ප්‍රතික්‍රියා කරනවා දැන් යානම් ඉන්නේ යා ඒ තාමට උදව්වක් කරා ඒකට ඔන්න සතුටක් එනවා, කරදරයක් කරා එතකොට අසතුටක් එනවා, ආදරයක් හිතෙනවා, වෛරයක් මොනවා හරි එනවා, ඒ ඒ ටිකක් එනවා. ඉතින් ආයෙත් හිත දුරන. ඉතින් ආයෙත් එනවා. එනකොට තමයි මේ හැඟීම් ටික තියෙන්නේ. ඉතින් මේක වෙනවා. දැන් මෙතෙන්දී අපිට තියෙන්නේ මේ ප්‍රතික්‍රියා කරන්නේ අතීත ඡායා රූපයකට, මේ ප්‍රතික්‍රියා කරන්නේ අතීතයේ පටිගත කළ ශබ්දයකට. දැන් මට බනිනව ඇහෙන්නේ නැහැ. දැන් බනින්නේ නැහැ. හැබැයි මේ මනසට ඒක, මනස ඒක ඒ පටිගත කළ දේ පරණ රෙකෝඩ් එක දානවා. ඒ සංස්කාරකවරයා ඒක දානවා. දැම්මහම ඉතින් එතකොට මේයා තමයි මේ ඉතින්. නෑ යා නෙමෙයි. දැන් ඉන්නේ කෙනා බයින්නේ නැහැ. බැනපු කෙනා නෙමෙයි මෙතන. මේ මෙනෙහි කිරීම ඕනේ. ඒ ඔබතුමා කියන කාරණේ ඇත්ත. එතකොට ඒකෙන් බේරෙන්න නම් එක්කෝ අපිට එයා එන්න කලින් අපි ගිහිල්ලා එතන ඉන්න ඕනේ. එයා ෆොටෝ එකක් අලවන්න කලින්. එහෙම හිටියොත් ඒ ප්‍රශ්නේ ගොඩින්ම බේරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟට මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. මේක කාරණේ මෙනෙහි කළ බලනවා. ඕ මේ ප්‍රතික්‍රියාව එන්නේ ගිය සතියට. මේ ප්‍රතික්‍රියාව ඕනෑ වුණා නම් ඕනුනේ ගිය සතියට. දැන් නෙමෙයි කියලා මේ ප්‍රතික්‍රියාකාරී මනස ඒකෙනුත් අපි අයින් වෙන්න ඕනේ. එතකොට සංස්කාරකවරයාගෙන් පරිපාලකවරයාගෙන් සහ අපිව පුසිගන්නන මනසක් තියෙනවා. උසිගන්නන මේක කරන්න අරක කරන්න එදා මෙයා මෙහෙමයි අද මෙහෙමයි. අනේ එයාගෙනුත් අපි අයින් වෙනවා. අයින් වෙලා බලාගෙන ඉන්නවා. මේ කවුද ඉන්නේ අපි ඉස්සරහ? දැන් මෙතන එහෙම බලාගෙන ඉන්නකොට පේන එකක් තමයි මේ ගාලා තියෙන සායං බොහෝම ඉක්මනට හේදිලා යන ඒවා. දැන් සමහර විට බාහිර වේශ නිරූපණීති ගාන දේවල් දවස් ගානක් තියෙන්න පුළුවන්. දිගකටත් මොණීති මොන හොදන්නේ නැතුව හිටියනම් ටික කාලයක් ඒක ඒ විදිහට තියෙයි. ඒ කියන්නේ භෞතික දේවල් වල පැවැත්ම සාපේක්ෂ වශයෙන් දීර්ඝයි මානසික පැවැත්මට වඩා. ඒකනේ අපි ඉස්සෙල්ලත් දැක්කේ. හුස්මේ පැවැත්ම දීර්ඝයි. සිතවිල්ලක පැවැත්මට වැඩිය. හැබැයි දැන් අර මානසික සංස්කාරකවරයා ගෙනල්ලා අතුල්ලන දේවල්, ලස්සන කරන දේවල්, කැත කරන දේවල් වලට ලොකු පැවැත්මක් නැහැ. ඒක තියෙන්නේ මේ මොහොතේ විතරයි. ඊළඟ මොහොතේ ආය ගන්න ඕනේ. ආයත් ගානෝ ආයත් ගානෝ. ඉතින් අපි දිගටම බලන් ඉන්නකොට තේරෙනවා අර ගාපු ටික හේදිලා යනවා. ඒව වැකි වියකිලා යනවා. පරවෙලා යනවා මොනවා හරි. එතකොට මතුවෙනවා සැබෑ රූපය. ඉතින් ආයත් ගානෝ අරය. හැබැයි අපිට එක තප්පරයකට හරි පේනවා ඇත්ත. තප්පරයකට නෙමෙයි එක ශනේකට ඇත්ත පේනවා. පෙළ වැහිලා යනවා. ඉතින් ආයෙත් අපි බලන් ඉන්න ඕනේ. බලන් ඉන්නකොට ආයෙත් අර ඊළඟට ගාපු තට්ටුවත් හේදිලා යනවා. එතකොටත් අපිට ටික ටික ඇත්ත නිරාවරණය වෙනවා. ආයෙත් වහනවා. ආයෙත් ගානවා, වහනවා, හේදිලා යනවා, ආයෙත් ගානවා. ඉතින් මෙහෙම මේක දිගට දිගට බලන් ඉන්න. ටික 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 මොහොතින් මොහොත අපිට යමක් සිදුවෙන හැටි සිදුවන ආකාරයට දකින්න පුළුවන්. ඒ සඳහා තමයි මේ පුහුණුව අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා තමයි මේ අභ්‍යාසයේ දිගටම යෙදෙන්න ඕනේ.
මෙහෙම වෙන්නේ නැහැ කියන්නේ අපිට හැබැයි එහෙම දැනගත්තාම ඒකෙන් අපිට ඕන දෙයකට මූණ දෙන්න හැකියාව හදාගන්න පුළුවන් වෙන්නේ.
ඕන දෙයකට නෙමෙයි ඒ අපි හිතන විදිහ දෙයක් වුණොත් මූණ දෙන්න පුළුවන්. ඒ තොරතුරුනේ. ඒ දත්ත තාම වෙලා නැහැ. හැබැයි දත්ත විදිහට තියෙනවා මෙහෙම වෙන්න පුළුවන්. අර එහෙම වෙන්න පුළුවන්. එතකොට එහෙම අපි හිතුවොත් මෙයා එන්න පුළුවන්, නොඑන්නත් පුළුවන්. අපි කෙනෙක් කෙනකල් බලාගෙන ඉන්නවා. ඉතින් එයා එන්න පුළුවන්. නොඑන්නත් පුළුවන්. හැබැයි එයිද නොයිද කියන එක දන්නේ නැහැ. ඒක කියන්න දන්නේ නැහැ නේ. එතකොට දැන් ඒ එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. එතකොට ආවි නැත්තම් ඒ ඇති වෙන මානසික කම්පනය මානසික ඒ බිඳ වැටීම් බලාපොරොත්තු කඩවීම අඩු වෙනවා. මොකද ඒ එහෙම වෙන්න පුළුවන් කියලා දන්න හින්දා. දන්න හින්දා නෙමෙයි එහෙම වෙන්න පුළුවන් කියන තොරතුරු අපි ළඟ තියෙනවා. හැබැයි ඊට ওই දෙකට වෙනස් දෙයක් වෙන්නත් පුළුවන් නේ ඒ වෙලාවේ. දෙයා ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නෙමෙයි ඊට වැඩිය බෝම්බයක් එතන පුපුරන්නත් පුළුවන්. හෙනයක් ගහන්නත් පුළුවන්. එමත් පුළුවන්. දැන් අපි එතන සිදුවිය හැකි සියල්ල කවදාවත් අපිට හිතන්න බෑ. ඒ කොහොමත් කරන්න බෑ. හරියට මොකක් වෙයිද නැත්තම් වෙන්න පුළුවන් දේවල් මොනවද කීයක් තියෙනවද ඒව කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ඒ ඔක්කොම හිතන්නත් බෑ. ඒ නිසා අපි දන්න තොරතුරු ජීවත් වෙන්න උදව් වෙනවා ලෝකයේත් එක. ඒක ඇත්ත. හැබැයි ඒකේ සීමාවක් තියෙන. ඒ නිසා තමා අනපේක්ෂිත දේවල් වෙන්නේ. අනපේක්ෂිත දේවල් වෙන්න පුළුවන්. ඒ විය හැකි නිසා තමා නිතර මෙනෙහි කරන්න කියන්නේ ඇසීම කියන එක. අවිනිශ්චිත බව. අනිච්ච. අවිනිශ්චිත බව. නිශ්චිත වශයෙන්ම කියන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. නොසිතූ දෙයක් විය හැකි. ඕනෑම මොහොතක බලාපොරොත්තු නොවන දෙයක් වෙන්න පුළුවන්. ඕවිත මේ මනසට තියෙන මූලිකම ප්‍රශ්නයක් තමයි නිශ්චිත බව. මනස කැමති නෑ අවිනිශ්චිත භාවයත් එක්ක ජීවත් වෙන්න. මනසට ඕන හැම දෙයක්ම නිශ්චය කරගන්න. මෙයා මෙහෙමයි. අරයා මෙහෙමයි. මේ දේ මෙහෙමයි. උනේ මේකයි. වෙන්න යන්නේ මේකයි. දැන් මේ විදිහට පොඩි තොරතුරක් දෙකක් අරගෙන මනස පැමිණෙනවා අංග සම්පූර්ණ වූ විනිශ්චයකට. ඔව්. විනිශ්චයකට ආවහම එයාගේ හිතට හොඳයි. ආ හරි. එයා හිතනවා දැන් හරි දැන් බයක් නැහැ. දැන් මං ආරක්ෂිතයි. එතන තමයි සැබෑම අනාරක්ෂිත බව තියෙන්නේ. මනසට ඕනේ විශේෂයෙන් තමන් සමීපේ ඉන්න අය ගැන විනිශ්චයකට එන්න. මෙයා මෙහෙම කෙනෙක්. අරයා මෙහෙම කෙනෙක්. මගේ අම්මා මෙහෙමයි. මගේ තාත්තා මෙහෙමයි. මගේ පුතා දුව සම්පූර්ෂය බාහිරයම යාළුව එයයි මෙහෙමයි. ආ දැන් මන් දන්නවා එයා ගැන. දැන් එතකොට ඔන්න එයාට හිතට හොඳයි. එයා හිතනවා හරි මං ආරක්ෂිතයි. මොකද මන් දන්නවනේ. හැබැයි එයා වැටිලා තියෙන්නෙම මනස වැටිලා තියෙන්නෙම ඒ සමීපත්වම අය නොසිතූ විදිහට තමන් නොසිතූ ආකාරයට කටයුතු කරනකොට තමන් හොඳටම දන්නවා කියලා හිතන අය තමන් ඒගොල්ලෝ මෙහෙමයි ඒ අය මෙහෙමයි වැඩ කරන්නේ කියලා හිතාගෙන හිටපු අය අපි හිතාගෙන හිටිය ආකාරයට වැඩිය වෙනස් විදිහකට වැඩ කරාම හැසිරුණාම තමයි අර මනසට යන්නේ නමන් නැති වෙනවා. මේ මනස වැටෙන්නේ ඒ වගේ හින්දා. ඉතින් එතකොට බයිනවා. ඔයා මාව වැට්ටුවා.
විෂාදී හැදෙන්න ගොඩක් කැට ඔය ප්‍රශ්නේ.
මොකද්ද?
විෂාදී හැදෙන්න ගොඩක් කැට ඔය ප්‍රශ්නේ.
ඔව් විෂාදී හැදෙන්නම හැදෙන හැමෝටම. ඔව්. ඒ ප්‍රශ්නේ නිසා තමයි. විෂාදී විතරක් නෙමෙයි ඊළඟට බය. දැන් බයක් එනවා. දැන් ওই විදිහට ඒක වෙනස් වෙන්න ඕනේ අනිත් අය. එහෙම හිතන් ඉන්නකොට යටින් බයක් එනවා. මෙහෙම ඔව් මීට වෙනස් වෙයිද? මීට වෙනස් දෙයක් කරයිද? බයෙන් අපි ඉන්නේ. ඒක සැබෑ ආරක්ෂාව නෙමෙයි. බිය තියෙන තැනක ආරක්ෂාවක් නැහැ. ඒ දැන් ප්‍රශ්නයක් එනවා. මේ ළඟින් ඉන්න අයගේ හඳුනා ගන්න නැතුව කොහොමද ළඟින් ඉන්නේ? දරුවෝ අඳුනා ගන්න නැතුව කොහොමද දෙමව්පියෝ ඉන්නේ? දෙමව්පියෝ අඳුනා ගන්න නැතුව දරුවෝ ඉන්නේ කොහොමද? ස්වාම පුරුෂයා භාර්යාව ගැන කොහොමද මේ දෙන්න ගැන විනිශ්චයක් නොකර ඉන්නේ? ඒ ප්‍රශ්නේ නෝ. ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම එකක් අපිට මතු කරන්න පුළුවන්. එහෙනම් ඔය කියන්නේ ඒ අය කවුද කියලා හිතන්නේ නැතුව ඉන්න කියලාද?
නෑ, ඒ හඳුනා ගැනීමත් තව නිශ්චිතයි. වෙනස් වෙන සිතුවිලි ගැනීමත් තව නිශ්චිතයි.
බුදුහන්සේ දේශනා කරලා තියෙනවානේ මේ මුගලන් හාමුදුරුවන් මේකද දැක්කලා මෙයා මේකද දැක්කේ.
ආ ඔව්. ඒ ක්ෂේත්‍රයේ දක්ෂයන් අතර දක්ෂම කෙනා යා. ඒ කිසියම් ක්ෂේත්‍රයක් ගත්තාම ඒ ක්ෂේත්‍රයේ දක්ෂින් තව දක්ෂයෝ ඉන්නව නැත්තේ නෑ. ඒ දක්ෂයින් අතර අග්‍රම දක්ෂයා මෙයා කියලා. ඔව්. ඒ ඊට වැඩිය දක්ෂ කෙනෙකුට වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඊට වැඩිය දක්ෂ වෙන්න පුළුවන්. හැබැයි ඒ දක්ෂ වෙන්න බෑ මුගලන් හාමුදුරුවෝ ගේ ආයස අවුරුද්දව 30ක් නම් තියෙන ඒ 30 ඇතුලේ වෙන කෙනෙකුට බෑ එච්චර ක්වොලිෆයිඩ් වෙන්න. ඒකට තව ආත්ම ගානක් පුහුණු වෙන්න ඕනේ ඊට වැඩිය දක්ෂ වෙන්න නම්. ඒ නිසා ඒ කාලේ ඇතුලේ ඒ තියෙන සීමා ඇතුලේ තමයි මේ මුගලන් හාමුදුරුවෝ අග්‍ර වුණේ. ඔව්. ඒක තමයි අඳුනා ගැනීමක් තියෙනවා. අඳුනා ගැනීමක් නැතුව ජීවත් වෙන්න බෑ. නෑ, ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවත් වීමට නෙමෙයි ඒ කාරණියත් උන්වහන්සේ කීවේ. සුදුසාට ඕ සුසු තැන දුන්නා.
දැන් අපිට කියන දෙකත් මේ නැද්ද මේ අපි අඳුර ගැනීමේ ස්වභාවයක් තියෙනවා.
ඔව්.
හැබැයි ඒ අඳුර ගැනීම අපිට ස්වභාවයක්
තියෙනවා. ඔව්.
මෙතු මේ මම මේ විදිහට
අඳුරනවා.
ඔව්. රහතන් වහන්සේ තදනුතාවයේ තියෙනවා. හැබැයි ඉතින් අපේ අඳුර ගැනීමෙන්ද ඇලීමක් ගැටීමක්
තියෙනවා. එනවනේ.
ඉතින් අදකෙදි සමාය දෙන්නේ නැතිද?
ඔව්, ඒ වගේ
ඒ අඳුර ගැනීමක්
වෙනවා. ඔව්.
ඉගෙන සංස්කාරක තියෙනවා.
ඒ සංස්කාරක කියන්නේ ස්කන්ධ පහෙන් එකන්නේ සංකාර ස්කන්ධේ. රහතන් වහන්සේ ඒ ස්කන්ධේ නැති වෙන්නේ නැහැ. රහතන් වහන්සේටත් ස්කන්ධ පහක් තියෙනවා. පංච ස්කන්ධේම තමයි. එහෙම නැතුව රහතන් වහන්සේට හතර ස්කන්ධයක් නැහැ නේද? පංච ස්කන්ධේම තමයි. වෙනස උන්වහන්සේ ඒක උපාදාන කරන්නේ. ඔව්. ඒ සංකාර ස්කන්ධේ අපි උපාදාන කරනවා. එතනයි වෙනස. එතන උපාදාන නොක ඒක අල්ලගත්තේ නැත්තම් මේ මනස කියන එක අල්ලගත්තේ නැත්තම් වෙන කෙනෙක් ඇවිල්ලා කියන එක අපි අල්ලගත්තේ නැත්තම් ඇත්ත දකින්න පුළුවන්. මෙතන අපි දවසකින් දෙකකින් කෙනෙක් පිළිබඳ නිගමනයකට එනවා. බොහොම කෙටි කාලෙකින් හඳුනාගන්න පුළුවන් දේවල් තියෙනවා. සමහර විට එක පැයක් දෙකක් ඇතුළත ඔය භාවිතා කරන ජංගම දුරකථනයක හඳුනාගත හැකි සියල්ල හඳුනාගන්න පුළුවන් වෙයි. එක පැයක් දෙකක් සම්පූර්ණයෙන් ඒකට වැය කළොත් තව දන්න කියන කෙනෙකුත් එතනින් වාඩි කරගෙන මේකේ මොකද්ද, මෙහෙම කරොත් මොකද වෙන්නේ, අර එහෙම කරොත් මොකද වෙන්නේ, මේක කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ, ඔය මුළු ටිකම මේ ෆෝන් එකත් ඇතුලේ තියාගෙන ඉතින් ඒක ඔබ ඒක බලබල ඒ ටික කරගත්තොත් සමහරට පෑඩ් දෙකකින් මේ ජංගම දුරකථනයේ පිළිබඳ හඳුනාගත හැකි සියල්ල හඳුනගන්න පුළුවන්. ඔව්. ඉතින් ඒකේ දැන් මොනවාරි පණිවිඩයක් එවන්න ඒ අකුරේ බුවොත් D අකුරෙන්නේ නැහනේ. ඒක D අකුර කවදාවත් ෆෝන් එකේ එන්නේ නැහැ. ඒ අකුර තමයි නැහිමුනොත් ඒකේ මොකක් හරි ප්‍රශ්නයක්. ඒ අකුරමයි එන්නේ. එනව නම් එන්නේ ඒ අකුරේ එන්නේ නැත්ත තියෙන්නේ නැහැ මුකුත්. ඒක ඒතකොට කැඩිලා. එතන එහෙම ඒ ෆෝන් එක අපි කියන එක අපිට හොරෙන් එයා හදන්නේ නැහැ සාමාන්‍ය. ඒ නිසා ඒක අඳුනගන්නත් ලේසි, ඒ අඳුනගත්ත එක වෙනස් වෙන්නේ නැහැ එහෙම පහසුවෙන් ලේසි ඉක්මනට. දැරි කාලයක් ඒ ෆෝන් එකත් එක්ක අපි අර පැකින් අඳුනගත්තේ ටික ඇති. සමහර වෙලේ ෆෝන් එක මේ කැඩෙන කල්ම පාවිච්චි කරන්න. පැලයක් ගත්තොත් මොකක් කරේ ඇන්තූරියම් පැලයක්. හදර මේක ඇන්තූරියම්. මේකේ මල මෙහෙමයි එන්නේ. මේකට මෙච්චර පස් ඕනේ, මෙච්චර වැලිය ඕනේ, මේ විදියට කොහොබත් ඕනේ, මෙච්චර වතුර ඕනේ, මේ හිවන ඕනේ, අවු ඕනේ. දැන් ওই ටික අඳුනගත්තාම ඇන්තූරියම් පැලේ හදන්න පුළුවන්. ඉතින් ඒකට වෙන සත් මොනවද දෙන්න සත්තු. ඉතින් ලොකු දවසින් දවස අලුතෙන් අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ ඒක. සාමාන්‍යයෙන් නැහැ ඒ මූලික දැනුම නිසා. ওই මල් පාඩම් පන්තියකට ගියාම ඒ ගෘහ මොනවා හරි උද්‍යාන වගා ওই ටික පැයකින් විතර ඉගෙන ගන්න පුළුවන්. ඒ පැයකින් ඉගෙන ගන්න ටික ඇති සමහරට සෑහෙන කාලයක් ඒ ඇන්තුරිය යෝගා කරගෙන යන්න. ඉතින් ඒකට අලුතෙන් ලෙඩ හැදෙන්න පුළුවන්, එදා හොයන උගත්ත ලෙඩක් එන්න පුළුවන්. එහෙම නොවුනොත් අර ටික ඇති. හැබැයි අර ෆෝන් එකක් පාවිච්චි කරනවා වගේ ලේසි නෑ. ඊට වැඩි ඒක ටිකක් සංකීර්ණ වැඩක්. පැලයක් එක්ක පැලයක් අඳුනගන්න එක. මොකද ඒක වැවෙන දෙයක්. ඒකේ ජීවයක් තියෙන දෙයක්. දැන් ෆෝන් එක වැවෙන්නෙත් නෑ, ජීවයකුත් නෑ. ඊතලිනුත් එහාට ගිහලා අපි හිතමු ගෙදර ඇති කරන පූසෙක් ගත්තොත්. පූසෙක් බල්ලෙක් ගත්තාම අර ෆෝන් එකක් අඳුනගන්නවා වගේ ලේසි නෑ. ද ෆෝන් එක මෙතන තියලා ඔතන ඉන්න කිව්වොත් එයා ඉන්නවා නේ. එයා යන්නේ නැහනේ කොහෙවත්. දැන් පැලෙත් අපි මෙතන හිටවල එයා උතරම හැදෙන්න කිව්වොත් හැදෙනව නම් එතන හැදෙන්නේ, හැදෙනව නම් එතන නැහැදී. හැබැයි එයා නෑ මෙතනට වැඩි අතන හොඳයි කියලා එයා යන්නේ නැහැ පැලේ. හැබැයි දැන් පූසෙක් බල්ලෙක් ගත්තොත් නම් එහෙම නෑ. දැන් එයා එහෙම කිව්වට කිව්වොත් ඉඳී. හැබැයි තව ටික වෙලාවකින් නෑ හොයන් යන්න වෙනවා. එතකොට දැන් මේ දෙකටම වැඩිය ඒ සතෙක් අඳුනගන්න එක අපහසුයි. හැබැයි එහෙම ටික දවසක් දෙකක් තුනක් යනකොට ඒ සතාගේ චර්යාවන් පුරුදු අඳුනගත්තාම ඒවයි ලොකෝ වෙනසක් සතෙක් කරන්නේ නැහැ. අසනීපයක් හැදුනොත් හරි, වෙන බයක් වුණොත් හරි, එහෙම වුණොත් ඇර ඒ චර්යාවේ සතා මෙහෙමයි කියලා අපි අඳුනගත්ත එකේ ලොකෝ වෙනසක් ඒ සතා කරන්නේ නැහැ. එතන අඳුනගන්න ලේසි යන්ත්‍රයක්. ඊට වැඩි ටිකක් අමාරුයි පැලයක්. ඊටත් වැඩි ටිකක් අමාරුයි සතෙක්. දැන් හැම දෙයකටම වැඩි අමාරුයි. ඔව්. අමාරුයි. මිනිස්සෙක් ඊට වැඩි අමාරුයි. මේ කොච්චර අපි හඳුනාගත්ත කියලා හිතුවත් ඔව් ඊළඟ මොහොතේ ඔව් අමුතුම දෙයක් කියන්න පුළුවන්, කරන්න පුළුවන්. මෙතන අපිටම අදා ගන්න බෑ මේ ආද. මේ ආද. ඒ හේතුව මොකද්ද? ඔව් හිත. මනස හිත. දැන් සතෙකුටත් හිතක් තියෙන හැබැයි සතාගේ හිතේ නෑ ওই නිර්මාණශීලීත්වය කියන එක ලොකුවට. තමයි මනුෂ්‍ය හිතකේ නිර්මාණශීලීත්වය තියෙනවා. ඒ තියෙන නිසා නිර්මාණශීලීත්වයෙන් යුක්ත මනස තව කෙනෙකුට අනුමාන කරන්න බැරි, තව කෙනෙකුට සීමා දාන්න බැරි විදිහට එක මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. ඒතර මිනිස්සෙකුට වෙනස් වෙන්න එක මොහොතක් ඇති. හැබැයි සතෙකුට වෙනස් වෙන්න සෑහෙන කාලයක් යනවා. පැලේකටත් එහෙමයි. යන්ත්‍රයකට ඊටත් වැඩි යනවා. ඒතර මිනිස්සෙකුට එක තප්පරෙන් වෙනස් වෙන්න පුළුවන්.
මිනිස්සෙකුට
හේතුවක් නැති නිර්මාණශීලීත්වය කියන එක. ඔව් මිනිස්සිතක තමයි නිර්මාණශීලීත්වය තමයි අලුත් අලුත් දේවල් එන්නේ, අදහස් එන්නේ නිර්මාණශීලීත්වයෙන්. ඒක හොඳද නරකද කියන එක වෙනම කාරණයක්. ඒක හොඳටත් වෙනවා නරකටත් වෙනවා. හොඳ නරක කොහොම එතත් හේතුව නිර්මාණශීලීත්වය. නිර්මාණශීලීත්වයෙන් තමයි මනුෂ්‍යයා සත්ත්ව අතර වෙනසක් වෙන්නේ. සතෙකුට නිර්මාණශීලීත්වයක් නැති නිසා සතෙක් කන්නේ ඒ විදිහටම තමයි. ඒ සතෙක් කූඩුවක් හදනවා නම් හදන්නේ ඒ විදිහටම තමයි. ඒකේ නිර්මාණශීලීත්වයේ අඩුයි. මනුස්සයාගයක් හදනකොට මේ අවුරුද්දේ හදන විදියට නෙමෙයි ඊළඟ අවුරුද්දේ හදන්නේ. ඒකේ ලොකු වෙනසක් තියෙනවා. එදා මනුස්සයා ගල් ගුහාවක හිටියේ අද ඊට වැඩිය බොහොම වෙනස්. හැබැයි සතෙක් කූඩු හදන ගත්තොත් ඒ අවුරුදු 1000කට කලින් හැදුව විදියට මේ හැඩයට මේ ප්‍රමාණයට තමයි දැනුත් හදන්නේ. ඒ නිසා කවුරු වුණත් අඳුන ගන්න අමාරුයි. අමාරුයි. ඔව්. ඉතින් අමාරුම කෙනා තමයි තමන්. තමන් වඳුනගන්නේ එක තමයි ඔතන අමාරුම එක. ඔව්. ඔව්. ඒ නිසා ෆෝන් එකක් එක්ක වැඩ කරන එක ලේසි. ගස්කොලන් එක්ක වැඩ කරන එක ලේසි. සත්තු එක්ක ඉන්න එක ලේසි. මිනිස්සු එක්ක ඉන්න එක අමාරුම එක තමයි තමන් එක්ක ඉන්න එක. තමන් එක්ක ඉන්නවට වැඩිය ලේසි අනුන් එක්ක ඉන්න එක. ඔව්. ඊට වැඩිය ලේසි පූසෙක් බල්ලෙක් එක්ක ආශ්‍රය කරන එක, ඒ ඌට කණ්ඩ දීලා හදන එක ඊට වැඩිය ලේසි. ඊටත් වැඩිය ලේසි ගහක් හදන එක. ඔය ඔක්කොටම වැඩිය ප්‍රශ්න අඩුයි යන්ත්‍රයක් එහෙම මොකක් හරි ඉන්නවා. ඒ කිට්ටු වෙන්න වෙනස් වීම ප්‍රබලව දැනෙනවා. ඔව්. කිට්ටු වෙන්න විශ්වාස වැඩි. අපි විශ්වාසය කියන එක වැඩි වෙනවනේ කිට්ටු වෙන්න. එතන විශ්වාසය එන්නේ මෙහෙම ඉඳී මෙහෙම කරයි මේ දේවල් නොකරයි. ඔව් අනුමානය. දේ වෙනුවට නිරීක්ෂණය කරන්න පුහුණු වෙන්න. කාව හරි අපිට කිට්ටු ඉන්නවනම් එයාව නිරීක්ෂණය කරන්න දරුවෙක් වෙන්න පුළුවන්, සේවකයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, නිරීක්ෂණය කරන්න. එතන නිරීක්ෂණය නොකර අපි කවදා හරි දවසක ලැබපු අත්දැකීමක් ෆොටෝ එකක් විදිහට පාවිච්චි කරලා මෙයා මෙහෙමයි කියලා රාමු කරගෙන ඉඳ ගියාම තමයි අපිට ප්‍රශ්නේ. අපි නිරීක්ෂණය කරනවා නම් තේරෙනවා මෙයා දැන් ටික ටික වෙනස් වෙනවා. දරුවෙක් වුණත් අපිට තේරෙනවා අපි හොඳට නිරීක්ෂණය කරමින් ඉන්නවා නම් මෙයා වෙනස් වෙනවා. මෙයාගේ හැසිරීම දැන් ටික ටික වෙනස් වෙලා ඉවර වුණාට පස්සේ පේනවා කාටත්. මේ දා හිටිය කෙනා නෙමෙයි දැන් ඉන්නේ කියලා. හැබැයි එතකොට සමහර විට එයාට උදව්වක් කරන්න බෑ අපිට. නෑ ඊට කලින් අර වෙනස් වෙන්න පටන් ගන්නකොට උගේ අපි නිරීක්ෂණය කරමින් හිටියානම් පේනවා මෙයා වෙනස්. එතකොට ඔයලා බලන්න පුළුවන් ඒ වෙනස් වෙන්නේ මොන හේතුව නිසාද?
නිරීක්ෂණය
කරන්නේ අපි වැරදි නිරීක්ෂණය කරනවා. නෑ හරි වැරද්දක් නෙමෙයි. වෙන දේ නිරීක්ෂණය කරන්නේ නැත්නම් හරි වැරද්ද හොයන්නේ නෙමෙයි. ඒ දැන් බලාගෙන ඉන්න. එතකොට අපිට පේනවා මෙයා වෙනද තරම් කන්නේ නැහැ. වෙනද මිට වැඩි කෑව දැන් කණේ කරේ කියන සැලකිල්ලක් නැහැ. වෙනදා පිරිසිදුව හිටියා. දැන් ටික ටික ඒක ගැන හිතන්නේ. එතකොට අන්න ඒව තමයි අපි නිරීක්ෂණයෙන් පේන්නේ බාහිර ඇසරීම් ටිකනේ. එතකොට අපිට බලන්න හොයලා බලන්න බලමු මොකද්ද මේකට හේතුව? හේතුවක් නිසානේ වෙන්නේ. දැන් මේ පුද්ගලයන් ආශ්‍රය නොකර ඉන්න බෑ. ආශ්‍රය කරන්න බෑ හඳුනාගන්න නැතුව. ඉතින් හඳුනා ගැනීම නවත්තන්න එපා මම දන්නවා කියලා. ඒක දිගටම නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කළා. ඒ නිරීක්ෂණයෙන් අපිට ලැබෙන දේවල් අපිට පුළුවන් තව කෙනෙක් එක්ක කතා කරලා එයාටත් එහෙම නිරීක්ෂණයක් ලැබුණාද කියලා හොයලා බලන්න. තමයි අපිට පේන විදිහ එහෙම වුණාට ඇත්ත ඒක නෙවෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඕන නම් තව කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. එයාත් එක්කමත් කතා කරලා බලන්න පුළුවන්. හැම දෙයකටම හේතුවක්. ඒ නිසා මේවට කලබල වෙන්න එපා. අපේ ළඟමය වෙනස් වෙනවා කියලා කලබල වෙන්න බෑට හේතුව ඇති. ඉතින් අපි එයාට ආදරය කරනවා නම් ඒ අය අපේ යටතේ නම් ඉන්නේ. එහෙම නැත්නම් අපේ වගකීමක් තියෙනවා නම් අපිට පුළුවන් ඇයි කියලා හොයලා බලන්න. හොයලා බලලා ඒ හේතුවට පුළුවන් නම් අපිට ප්‍රතිකර්මයක් කරන්න. ඒ වෙනස් වීම හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. ඒක තමයි ආදරය කියන්නේ. සෙනෙහස කියන්නේ. රැක බලා ගැනීම කියන්නේ.
කොහොමද සමිද?
දැන් ආදරේ. ඔව්.
ඒක හැමදාම දැකදක ඉන්න ගියාම ඒ එතනක් ඇති වෙන්නේ අපේ බැඳීමක්.
දැන් ඒ වගකීමක් තියෙනවනේ. තියෙනවනම් වගකීමක් තියෙනවනම් කාට හරි අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් පුතෙක් නම් දුවෙක් නම් බිරිඳක් නම් ස්වාමියෙක් නම් එහෙම එතකොට එතන වගකීමක් තියෙනවානේ. ඒ වගකීම හොඳට ඉටු කරන්න පුළුවන් විදිහක් තමයි මේ කිව්වේ. ඈ වගකීමක් නැත්තම් ඉතින් එතකොට ඔය தත්ත්වය වෙනස්. එතන දැන් ආදරය කියන එක ආදරය විග්‍රහ කරේ ওই විදිහට. ඒක බැඳීමක් විදිහට නෙමෙයි විග්‍රහ කරේ. නිරීක්ෂණය කරන්න. අවධානයෙන් ඉන්න. Taman හිතනවා නම් මං මගේ දරුවන්ට ආදරේ, මගේ අම්මා තාත්තට ආදරේ, භාර්යාවට, ස්වාමියාට ආදරේ, යාළුවන්ට ආදරේ කියලා හිතෙනවා නම් ඒ අයට මං ආදරේ කියලා එහෙනම් කරන්න ආදරේ තියෙන කෙනෙක් කළ යුතු පළවෙනි කාර්යය තමයි ආව නිරීක්ෂණය කරන්න.
අපි දෙවිදි වෙන්නේ වැඩි හරියක් කර අපි නිරීක්ෂණයක් කිරීමක් කළත් වෙන්නේ අපි මෙයාට ආදරේ නම් අපි හිතනවා එයා හැතරෙන්න ඕනේ මේ විදිහේ කියලා. ඉතින් අපි ඔක්කොම අනිත් දේවල් කියන මේ වෙන්නේ කියන්නේ එහෙම කරලා
ඒකට තමයි අපි ආදරේ කියන්නේ දැන්.
එහෙනම් ඒක අපි ආදරේ
ගන්න. ඔව් අපි මොකක් හරි මේ බොක්ස් එකක් හදලා කියනවා ඔයා මේ කූඩුව ඇතුලේ ඉන්න. මම ඔයාලට ආදරේ නිසා ඔයා මේ බලු කූඩු ඇතුලේ ඉන්න. මං කන්න දෙන්නම් බොන්න දෙන්නම්. ආ ඉතින් එයාත් හදනවා අපිට බලු කූඩුවක් හදලා කියනවා ඔයා ඕක ඉන්න. මොකද ඔයාටත් මං ආ ඔව් මෙතන පැත්ත තමයි. දැන් එහෙම අනිත් අයට මේ රාමු හදලා කූඩු හදලා ඒ අය කූඩු කරලා මානසිකව කූඩු කරලා භෞතිකව නෙමෙයි භෞතිකවනේ අපි සත්තු කූඩු කරන්නේ. මිනිස්සුන්ව භෞතිකව කූඩු කරන්න බෑ. නමුත් අපි මානසිකව කූඩු කරලා අපි කවනවා පොවනවා අඳින්න දෙනවා ඒ ඔක්කොම කරනවා. හැබැයි ඒ ඔක්කොම කරිල්ලේ යට තියෙන්නේ ඔයා මං කියන විදිහට ඉන්න ඕනේ.
අපේක්ෂාව.
ඔව්. ඒ අපේක්ෂා ඒකයි. එයාට හොඳක් වෙන එක නෙමෙයි. ඔව්. මං කියන විදිහට මගේ හිත සතුටු වෙන විදිහට ඉන්න.
ඒක අත්‍යරණ අතිකරති වෙනකම්.
ඔව් එයාට වෙන යහපත දැකලා අපි කරන්න තියෙන ටික කරන එක. ඔව් ඒක එතන ආත්මార్థකාමීත්වයක් අඩුයිනේ. නේද? එතන අපි බලන්නේ එයාට වෙන යහපත. මෙයාට හොඳ නරක කියලා දුන්නොත් එයාට හොඳයි. මං හිටියත් නැතත් එයාට හොඳයි. යාව අනතුරුකින් වලක්වා ගත්තොත් අනතුරුකින් වලක්කෙන හැටි යාට කියලා දුන්නොත් එයා ඉතිරි අනතුරු වෙනවා එයා වලක්කලා ඉඳී. එයා මට නැති වෙන එකකින් බේරා ගන්න ඕනේ. මම මැරෙන කල එයා ඉන්න ඕනේ. දැන් එහෙම අදහසකින් ගියොත් තමයි අපි හිර කූඩුව හදන්නේ. අපිත් හිර කූඩුවක හිර වෙලා එයාවත් හිර කූඩුවක දාන්න හදනවා කාවහරි. එක්කෙනෙක් හරි පමුළු පවුල මාරි ඉතින් ඒක ඔය එතනින් ඒ අඳුනා ගන්න මේ ආත්මార్థකාමී උපකාර කිරීමයි අනිත් කෙනාගේ යහපතට උපකාර කිරීමේ වෙනස අඳුනා ගන්න. දැන් ඉන්නේ මොකද? හරි කියලා ඉවරයි.
නිරීක්ෂණය කරන්නේ අපේ රාමුවෙන් දැන්නේ. එතන වැරදක්
වෙනවා අනිවාර්යයෙන්ම වෙනවා. ඒ නිසා නිරීක්ෂකයා විසින් නිරීක්ෂණය කරන්න වෙන. ඒ කියන්නේ අපි අපිවත් බලන්න ඕනේ. මට පේන්නේ මේමයි. ඒ නිසා තමයි කීවේ තවත් කෙනෙක්ගේ ඇහිනොත් බලන්න ඒක. තව කෙනෙක්ගේ ඇහින් පුළුවන් නම් බලන්න. එතකොට ඒම කාගේ ඇහින්ද බලන්න. එතින්දි තමයි අර කරණීය සූත්‍රයේ කියන්නේ නච කුද්දං සමාචරේ කිංචීන විඤ්ඤෝපරේ පොදේ. දැන් තව 1000ක් දෙනෙකුට 1000ක් විදිහේ 1000 ආකාරයකට පේන්න පුළුවන්. ඒතර අපි ඒ 1000ගෙන් අහගෙනගෙන ගිහිල්ලා එතකොට අපිට තීරණයකට එන්න බෑනේ. කොහොමත් බෑ. ඒ නිසා අපිට නිරීක්ෂණය කරන්න අවශ්‍ය දේ අවශ්‍ය කාරණය ගැන විශේෂඥයෙක්ගෙන් අහන්න මට පේන්නේ මේ කාරණය මේ විදිහට ඔබට කොහොමද පේන්නේ? දෙයතකේ නච කුද්දං සමාචරේ කිංචීන විඤ්ඤෝ. විඤ්ඤෝ කියන්නේ විශේෂඥයක් කියන එක. විඤ්ඤෝ එතන කිසියම් ක්ෂේත්‍රයක විශේෂඥයෙක් විසින් කියනවා නම් මේක වැරදි කියලා, අන්න එහෙම පුංචි වැරද්දක් හරි නොවෙන්න වග බලා ගන්න. ඒ තමයි ඒ පාඨය කියන්නේ. නච කුද්දං, කුද්ද කියන්නේ ශුද්‍ර කියන්නේ පුංචිම දෙයක් හරි නච වෙන්න දෙන්න එපා. තමන්ගෙන් නච කුද්දං සමාචරේ කිංචීන කිසිම විඤ්ඤෝ පරේපෝදී විශේෂඥයෙක් විසින් මේක හරි නෑ මේක වැරදි කියලා කියන දෙයක් වෙන්න දෙන්න එපා. ඉතින් එහෙම අපි දන්නේ නෑනේ එහෙම විශේෂඥය කොහොමද කියන්නේ කියලා අපි ගිහලා අහන්න වෙනවා. එහෙම නැතුව අපිට මෙතන ඉඳලා අනුමාන කර කර ඉන්න වෙන්නේ මේකට. එහෙනම් අර විශේෂඥ මෙහෙම කියයි, මේ පිළිබඳ විශේෂඥ මෙහෙම කියයි කිය කිය එහෙම අනුමාන කරන්න එපා, ගිහලා අහන්න. කොහොමද වාට පේන්නේ? මට මෙහෙමයි පේන්නේ. එතකොට තව මතයක් ආවොත්, තව අදහසක් ආවොත් ඊළඟට අපිට පුළුවන් ආයෙත් ඒ එහෙම වෙනවද කියලා බලන්න. එතුමා කියපු විදිහ, එතුමේ කියපු විදිහටද දැන් වෙන්නේ? නිසා නවතින්න එපා. නිරීක්ෂණයට නැවැත්මක් නැහැ. නිගමනවලදී තමයි නවතින්නේ. නිගමනයට ආව ගමන් එතන නැවතුම් තිතක්. සම්පූර්ණ නැවතුම් තිතක් තියෙන නිගමනයකට ආවම. නිගමනයකට නොපැමිණ දිගටම බලාගෙන ඉන්න. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්න. ඒ නිරීක්ෂණයෙන් ඉන්න, දස්සනේන සම්පන්නෝ දකිමින් ඉන්න. දිට්ඨිංච අනුපගම්ම නිගමන වලට නොපැමිණ. නැවතුම් තිත් නොතබා දිගටම බලාගෙන ඉන්න. ඒ බලාගෙන ඉන්නකොට පේන දේ අනුව ජීවත් වෙන්න පටන් ගන්න. සීලවා ඒ විදිහට ඉන්න, ඒ විදිහට තමන්ව හදා ගන්න. ඒක ඉවරෙකුත් නැහැම හදා ගන්න. මොහොතින් මොහොත තමන්ව නිවැරදි කර ගන්න. දවසින් දවස නිවැරදි කර ගන්න. මේ නිගමන වලට එන්න එපා. නිගමන වලට එන්න බෑ. ජීවිතේ නිමිති කිය ගන්න එපා කියලා කියන්නේ, නිමිති කියලා අපි ගන්නෙ එතන නිමිත්තක් කියලා කියන්නේ, න නිමිත්තක් ගාහි හෝති කියලා කියන්නේ. නිමිත්තක් කියලා කියන්නේ කිසියම් සමස්ත සිදුවීමක සමස්ත සිදුවීමෙන් පුංචි අංශුවක් අපි ගන්නවා උදුරල. ඕනෑම දෙයක අපිට කෑමක උනත් දැන් දවල් ආහාරයෙන් අපි කිසියම් දෙයක් නිමිත්තක් විදිහට ගත්තා. මේක නම් හරි රහයි, මේක රහ නැහැ. මොකක් හරි එහෙම එක්කෝ අපි පේන දෙයකින් සම්පූර්ණ දර්ශනයෙන් පුංචි එකක්, ඒ පුංචි මලක්, පුංචි ගහක් නිමිත්තක් විදිහට ගන්නවා. අරගෙන ඒක ඔළුවේ පැල කරගන්නවා. ඒ ගත්ත දේ නිකන් රිකිල්ලක්, නිමිත්තක් කියන්නේ රිකිල්ලක් වගේ එකක්. ඒක එතනින් කඩලා අරගෙන ඔළුවේ පැල කරගන්නවා. මේ පැල කරගත්තාම මේ රිකිල්ල වැඩෙනවා. ඒ සමස්ත සිද්ධිය අපි දන්නේ නැහැ දැන්. ඒතර පුද්ගලයෙකුට අපි ඇලෙන්නේ ඒ සමස්ත පුද්ගලයාට නෙමෙයි. කාට හරි අපි ඇලිලා නම් ඉන්නේ, ඒ ඇලිලා ඉන්නේ සමස්ත මුළු පුද්ගලයාටම නෙමෙයි. මුළු පුද්ගලයාම කවුද කියන්නේ දන්නේ නැහැ. ඒක ජීවිතේටම දැනගන්න ලැබෙන්නේ. වෛර කරනකොට අපි වෛර කරන්නේ නිමිත්තකට, පුංචි අංශුවකට, පුංචි සිදුවීමකට. සමස්ත හැබැයි ගහගන්නේ සමස්ත පුද්ගලයාත් එක්ක. ප්‍රශ්නේ හදාගන්නේ පුද්ගලයා එක්ක. හැබැයි හේතුව නිමිත්තක්. ඒ නිසා කියනවා නිමිත්තක් ගන්න එපා. සාමයෙන් ඉන්න ඕන නම්, ආධ්‍යාත්මික ශාන්තිය ලබා ගන්නට අවශ්‍ය නම්, නිවෙන්න ඕන නම්, ඊට මුලින්ම කරන්න තියෙන්නේ මේ නිමිත්තක් ගන්න නැතුව ඉන්න. ඒ සතර සංවර සීලයෙන් එක සීලයක් විදිහට විස්තර කරනවා. යස් භාවනාවට ඇවිල්ලා අපි වාඩි වෙලා කොහේදී හරි මෙහෙ හරි ගෙදර හරි වෙන තැනක හරි ඇස් වහගෙන ඇත්ත ගමන් ඔළුවට එන සිතිවිලි තියෙනවා. ওই සිතිවිලි බලන්න එහෙන් මෙහෙන් ගත්ත නිමිති තමයි එන්නේ. එනකොට පාරේ දැක්ක දේවල් වලින් ගත්ත නිමිති, හොඳ නිමිති, නරක නිමිති, සුබ නිමිති, අසුබ නිමිති, පුංචි පුංචි උදුරගත්ත දේවල් ඒ වෙලාවෙන් පැල කරගත්ත. ඒ එතනින් උදුරගන්න එන මගදීම ඔළුවේ පැල කරගත්ත. දැන් ඒක ටිකක් මුල් ඇදලා විකිල්ලක් දෙකක් වැඩි වෙලා දෙයක මතක් වෙනවා. ඒව මතක් වෙනවා. මතක් වෙන මතක් වෙන මතක් වෙන පාර අසීය කරන්නේ කුමක් දෙයකට වතුර දානවා, පොර දානවා. ඔව්.
සෑයක.
ඔව්.
මේ ගත්තා කියලාවත් දන්නේ නැහැ එනකොට මගද. එච්චරටම මේ සියොම්ම එක අරගෙන තියෙනවා.
ශනිකෝ වෙනවා.
ඒ කියන්නේ මෙතෙන්ට ආවම මේ S2 කියලා කිව්වහම තමයි දන්නේ මේක අපි අරගෙන කියලා. ඒ තරමටම මේ සියොම්ම ඇවිල්ලා තියෙනවා.
ඔව් සියුම්ම ශනිකව වේගෙන් වෙනවා. ඔන්නතන ඒක තමයි අසීහෙන් වෙන්නේ. අසීහෙන් වෙන්නේ ඒක. ඉතින් මතක් ඊට පස්සේ මතක් වෙනවනේ. මතක් වෙනකොට අපි කරන්නේ ඒක උදුරලා දාන එක නෙමෙයි. හිතනවා ඒ ගැන. ඒ අපි ගත්ත නිමිත්තට අනුව හිතනවා ලස්සනයි කියලා ගත්තනම් ලස්සන විදියට හිතනවා. එතකොට ඒකට පෝර වැටෙනවා වතුර වැටෙනවා. අවලස්සනයි කියලා නම් නිමිත්ත ගත්තේ ඒ පැත්තෙන් හිතනවා ගැටි ගැටි හිතනවා. රහයි කියලා නම් ගත්තේ නීරසයි කියලා නම් ගත්තේ ඒ විදිහට තමයි හිතන්නේ. ඒ විදිහට මානසිකාරය යොමු වෙන්න ඒ පැල කරගත්ත දේ තව තව ශක්තිමත්ව වැඩෙනවා. ඉතින් දවසක කොහෙන් හරි තේරුමක් නැතුව නොදැන අසීයෙන් උදුරාගත්ත රිකිලි පැල කරගෙන වතුර දාලා පොර දාලා වවාගෙන මහා වනාන්තරයක් බවට අපේ ඔළුවපත් කරගෙන ඒකේ අපි අතරමං වෙනවා. ඕ අපිට හිත එකඟ කරගන්න බෑ කියනවා දැන්. දැන් ඒක වෙන්නේ දැන් පාර හොයාගන්න බෑ. ඔක්කොම පටලැවිලා මේක තිබුණේ ලස්සන ඕ හිස් භූමියක්. ඒකේ හැම දිශාවක්ම හොඳට බලන්න පුළුවන්. මේ පැත්ත පේන හොඳට පැහැදිලි, මේ පැත්ත පැහැදිලි, වම් පැත්ත ආපසු ඉදිරිපස් ඒක දැන් එහෙන් මෙහෙන් කටු වකුල් එවම ගාලා මේක දැන් කොහෙද ඉන්නේ අපි මෙතෙන්ට ආවේ කොහොමද ආපහු යන්නේ කොහොමද මේකක්වත් හොයාගන්න බැරි මහපට ලැබිද්ද
කොහොම සිද්ධ වෙන්නේ අපි හිතන විදිහින්ද නේද ඒ අපි හිතන විදිහ කියන්නේ ඔය විදිහට දාගෙන තියෙන අතීතයේ දාගෙන තියෙන දේවල් නේද ඒක ඒ දාගෙන තියෙන දේවල් වෙනස් කරගත්තොත් ඒකත් හිතන රටා වෙනස් වෙන්න පුළුවන්
මේ සියල්ල වෙන්නේ හිතන විදිහ අනුව තමයි. මානසිකාරය තමයි එහෙම හේතුව. ඒ නිසා තමයි මානසිකාර දෙකක් ගැන කියන්නේ යෝනිසෝ අයෝනිසෝ. යෝනිසෝ මානසිකාරය කියන්නේ මේ ඒක තමයි පුහුණු කරන්න කියන්නේ. දිනු කරගන්න යෝනිසෝ මානසිකාරය. කියන්නේ මේ වෙලාවේ මොනවා හරි අපිට වෙනවා නම් දුක හිතෙනවා නම් සතුට හිතෙනවා නම් බය හිතෙනවා නම් තරහ මොනවා හරි කමක් නැහැ. ඒක ඔව්. උනේ කොහොමද? මේ තරහ ආවේ කොතනින්ද? තරහේ ප්‍රභවය මොකද්ද? තරහ උපන්නේ කොතනින්ද? හොයාගන්න. ඒ තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. තරහට ප්‍රසූතිය ලැබුණේ කොතනින්ද කියලා හොයාගන්න. ඒ උපන් තැන හොයාගන්න. එහෙම තරහ ආපස්සට බල්ලා මෙනෙහි කරලා හොයාගන්න. අයෝනිසෝ මනසිකාරී කියන්නේ ඒ පැත්ත ගන්න නෑ තරහෙන් මම මොකද කරන්නේ ඔව් ඒ තරහ ඊට පස්සේ ආ පාවිච්චි කරන්න පටන් ගන්නවා මම හොඳ වෙන්දයක් කියන්න ඕනේ එහෙනම් ආයේ කතා කරන්නේ නෑ ජීවිතේට මොනවා හරි තරහ ඒ මොනවා හරි ඇතිවෙච්ච හැඟීමෙන් කොහොමද ඉස්සරහට වැඩ කරන්නේ කියලා සැලසුම් කරන එක තමයි අයෝනිසෝ මනසිකාරී කියන්නේ එතකොට එතන එක පැත්තකින් අපි අකුසල කර්මයක් කරගන්නවා පාප කර්මයක් කරගන්නවා ඊළඟට අපි තරහෙන් අපි මොකද කරන්නේ කියලා සැලසුම් කරනකොට අපි තරහ අපලවා මොකද්ද කරගන්නේ කියලා එයාට වෙනම සැලසුමක් තියෙනවා අන්තිමට වෙන්නේ අපිට සිදු වෙනවා ඒ කෝපයේ සැලසුම ක්‍රියාත්මක කරන්න අපේ සැලසුම මොකක් වුණත් කෝපය අවසානයේ අපිව පාවිච්චි කරන ආයුධයක් විදිහට. ඒ නිසා එන්න අපි මේ අයෝනිසෝ මනසිකාරී ගියොත් අපි දුර්වල වෙනවා, හැඟීම් ප්‍රබල වෙනවා. අපි දුර්වල වෙනවා, ආවේග ප්‍රබල වෙනවා. හේතුව නිසයි කියන්නේ මේ යෝනිසෝ මනසිකාරයට එන්න. බලන්න කොහොමද මේක ඇති වුනේ? එතකොට පේනවා මේ හිතන විදිය නිසා මේ විදියට හිතපු නිසායි තරහ ආවේ. අන්නේ තරහ එන්නේ කොයි විදිහට හිතුවොත්ද කියලා හොයාගන්න. දුක හිතෙන්නේ කොයි විදිහට හිතුවොත්ද? බය එන්නේ කොයි විදිහට හිතුවොත්ද? ඒතර මේ හැම හැඟීමකටම එන පාරක් තියෙනවා. මේ පාරේ ගියොත් නවතින්න වෙන්නේ තරහයි. මේ පාරේ ගියොත් බයයි. මේ පාරේ ගියොත් කඳුලේ. මේ පාරේ ගියොත් සතුටි. ඒතර අපි මෙතන ඉඳලා සිදුවීමක් වෙනවා. හැබැයි සිදුවීමට නෙමෙයි තරහ කියන්නේ, බය කියන්නේ ඒ ගැන හිතන විදිහට. දැන් අපිට පාරවල් ගොඩක් පේනවා. 100න් ඉන්න කෙනාට පාරවල් මාවත් ගණනාවක් පේනවා. දැන් තෝරගන්න පුළුවන් මේ කොයි විදිහටද හිතන්නේ. එතකොට දැන් ඔබතුමා කියපු එක ඇත්ත. පාරවල් ගොඩක් නැහැ 100 නැත්තම් අපිට තියෙන එක පාරයි. හැමදාම යන්නේ ඒ පාර අර අතීතයෙන් පුරුදු වුණු පාර. එතන ඉවර වෙන්නේ හැමදාම එකම තැනකින්. පුංචි කාලේ අම්මලා තාත්තලාත් එක්ක අපි තරහ ගත්තා. එක් එහාට යනකොට අම්මලා තාත්තලා විතරනේ තව ලෝකේ පුරුල් වෙනවා. ඒතර යාළුවොත් එක්ක තරහ ගන්නවා. ඊළඟට ගුරුවරුත් එක්ක තරහ ගන්නවා. ඊළඟට වැඩ කරන තැන අයත් එක්ක. දැන් මේ අය වෙනස් වෙලා. දැන් අම්මලා තාත්තලාත් එක්ක තරහ ගන්න නැති වෙන්න පුළුවන්. ගුරුවරුත් එක්ක තරහ ගන්න හැබැයි කවුරු හරි එක්ක තාම තරහ ගන්නවා. ඊළඟට විවාහ වුණාම ඒ පාර්ශව කරුවන් එක්ක තරහ ගන්නවා. දරුවෝ හැදුනම ඒගොල්ලෝ. දැන් මේ එක දෙයක් වෙනස් වෙලා නැහැ. මේ සියල්ල වෙනස් වෙන අතර. ඔව් අර හිතන විදිය වෙනස් වෙලා නැහැ. පුද්ගලය වෙනස් වෙලා, ස්ථාන වෙනස් වෙලා, සිදුවීම් වෙනස් වෙලා, අපි හිතන්නේ එකම විදියට. ඒ නිසා ප්‍රතිඵලය එකයි. ඉතින් අරව මොනවත් වෙනස් නොවුණත් හිතන විදිය වෙනස් කරගත්තා නම් ඔව් අර ප්‍රතිඵලයෙන් අපි නිදහස්. හැබැයි ඒක මෙන්න මෙහෙම හිතුවොත් තමයි තරහ නැති වෙන්නේ, මෙහෙම හිතුවොත් තමයි දුක නැති වෙන්නේ කියලා කාටවත් බෑ අපිව පාරක එක්ක යන්න. අපිම ඒ පාර හොයා ගන්න ඕනේ. ඒ අපි හිතන විදිහ අපිම හඳුනා ගන්න ඕනේ. කොහොමද මේ හිතන් යන විදිහට මොකද වෙන්නේ බලන්න. ඒක තමයි ධම්මානුපස්සනා කියන්නේ. ධම්මානුපස්සනා ධම්ම කියන වචනේ අපි උදේ තේරුම් දෙකක් ගැන කතා කරා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධම සහ දේශනා කළ ධම. එතකොට මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ මේ පාරවල්. පාරවල් ධම්මතා නියමයන්. නියමයන් න්‍යායන් කියන අර්ථය. තරහ එන නියමේ මොකද්ද? ඔව්. ඈ? ඔව් ඒක තමයි. Tamanට තරහ එන්නේ කොහොමද? කොයි විදිහට හිතුවොත්ද තරහ එන්නේ? කොයි විදිහට හිතුවොත්ද තරහ නැති වෙන්නේ? කොයි විදිහට හිතුවොත්ද නැති වුණු තරහක් නැවත ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්? අන්න ඒ විදිය හොයාගන්න. ඒකට තමයි ධම්මානුපස්සනා කියන්නේ. අපිට දැන් බව
කරනකොට තරහ එනවා කියලා දකින්නවනේ තමයි. ඒ තරහ එනකොට ඒක දැකලා ඒ සිත
මං කියන විදිය නෙමෙයි. ඔව් නෑ ඒක තමයි. දැන් මං කියන විදියට ඉන්න හදන්න එපා. නෑ ඒකයි මං කියන්නේ. මම කවුරුවත් කියන විදියට ඉන්න හදන්න එපා. හැබැයි මෙතන අපිම අපිව දකින්න ඕනේ. එතකොට දැන් අපිට තරහක් ආවට දැවිල්ලනේ තියෙන්නේ. ඒක කියලා නෙමෙයි දෙන්නේ. නෑනේ කියලා එනවනම් ඔන්න අපිට ප්‍රශ්නයක් නෑ. ඒ වෙලාවට ලෑස්තිලා ඉන්න පුළුවන්. කියලා එන්නේ නෑ. තව විනාඩි 5කින් මං එනවා කියලා කවදාවත් කිසිම දවසක තරහක් ඇවිල්ලා නෑ. ඒ නිසා ඒ හැම ආවේගයක්ම ෂණිකයි කියන්නේ. ආවේග ෂණික තමයි. අපි හිතන්නේ නැති වෙලාවක, බලාපොරොත්තු නොවන වෙලාවක තරහ එනවා. ඉතින් අපි හැබැයි එහෙම හිතන්නේ නෑ. අපි හිතන්නේ නෑ එහෙම එන්නේ නෑ කියලා. එනිසා අපි කියනවා මගේ තරහ උස්සන්න එපා කියලා. හැබැයි ඒ කියන්නේ තරහ ඇවිල්ලා. නේ? තරහ ආවෙ නැත්තම් එහෙම කියන්න ඕනේ නැහැ නේ? ඔව්. ඇවිල්ලා ඉවරයි. දැන් එතකොට දැන් මේ අපි පුහුණු කරන සිහියෙන් අපිට වැඩ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි මේ තරහින් තරහේ ගොදුරක් බවට පත් නොවි ඉන්න එක. තරහ කියන කෙනා අනදෙන ලදහරියෙක් විදිහට වැඩ කරලා අපි එයාගේ ගෝලයක් වෙන එක රක්ව ගන්න පුළුවන්. එයා මොනවද කියන්නේ? ඒව අපි කරන්න ඕනේ නැහැ. ඒව කරොත් නේ කර්ම වෙන්නේ. ඒ තරහ නෙමේ කර්මය. තරහ කියන ඒවා අපි කරොත් තමයි කර්මය වෙන්නේ. තරහ කියන විදිහට හිතුවොත්, තරහ කියන විදිහට කතා කළොත්, තරහ කියන විදිහට හැසිරුණොත් තමයි කර්මයක් වෙන්නේ. හැබැයි ඒව නොකර හිටියොත් එතන කර්මයක් වෙන්නේ නැහැ. ඒතර ඔන්න අනාගතයේ පැත්තෙන් කර්ම රැස් කිරීම එතනින් අතාරින්න පුළුවන්. ඒ සිද්ධියට. ඒක තමයි ලොකුම දේ. ලකෝම ප්‍රයෝජනේ සිහිය තියෙන එක තමයි. ඊළඟට එහෙම ඒ ටික මුලින්ම කරන්න ඕනේ. එතනින් කපලා දාන්න ඕනේ. එතනින් ඉවරයි. එන් එහාටම යන්නේ නැහැ. ඊළඟට ඔන්න අපිට දැන් මේ ප්‍රශ්නේ විසඳුනාට පස්සේ බාහිර ප්‍රශ්නේ විසඳලානේ අපි දැන් ඊළඟට අපිට පුළුවන් අපි ඇතුළට යන්න. කොහොමද මේ? ආ එතකොට පේන්නේ සිදුවීමක්. දැන් ওই ප්‍රශ්නේ ආපු ගමන්ම ඇයි තරහාවේ සිදුවීමක්. මොකක් හරි සිදුවීමක් කියනවා අපි. වෙලාවට බස් එක ආවේ නැහැ. මොකක් හරි සිදුවීමක් නේ කියන්නේ. දැන් ඒ සිදුවීමයි තරහයි. පරතරයක් නැහැ වගේ පේන්නේ. එහෙම වුණා තරහව. එක්ක වෙලාවට පස්සේ ගියේ නැහැ. මොකක් හරි ඒ සිදුවීමයි තරහයි. අපිට පේන්නේ එක් එක්ක මේක වුණා. නැහැ ඒ සිදුවීමයි මේ තරහයමයි අතර තව පියවරවල් ගණනාවක් වෙලා තියෙනවා. සිදුවීම් ගොඩක් වෙලා. ඒවා භෞතික නෙමෙයි. ඕ මානසික. අභ්‍යන්තර. ඒක පේන්නේ නැහැ. දැන් ඒක වෙනකොට පේන්නේ නැහැ කොහොමද? වේගෙන් වෙන්නේ. හැබැයි දැන් වෙලා වුණාට පස්සේ අපිට සිහිය ඇති කරගෙන බැලුවොත් ওই මුළු සිපියවල් කොහොම වෙතත් එකක් දෙකක් තුනක් හරිය ආපහු බලන්න පුළුවන්. ඒ නිසා ඔය පටිච්ච සමුප්පාදය වටහා ගන්න උත්සාහ කරන්න එපා මුල ඉඳලාකට. එන අවිද්‍යාවෙන් කොහොම සංකාරය නිසා. නෙමෙයි යට ඉඳලා පටන් ගන්න. උඩට ආපහු බලන්න. දුකක් ආවම අන්තිම දුකෙන් ඉවර වෙන්නේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝති. මෙන්න මෙහෙමයි හුදු දුක උපදින්නේ. මේ පාරේ ගියොත් වෙන මොනවත් උපදින්නේ නැහැ. වෙන ඒවා හරහා යන්න පුළුවන්. සතුට හරහා, සන්තෝෂය හරහා, විනෝදය හරහා, ඒව හරහා යන ගමනක්. හැබැයි ඒ වගේ නවතින්නේ නැහැ. නවතින්නේ අන්තිමට දුකේ. එව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හොති. දැන් එතනින් නැවතුණාට පස්සේ ආපහු බලන්න. දැන් මෙතෙන්ට ආවේ කොහොමද? අන්න එහෙන් බලනකොට යම් යම් සිතිවිලි ටිකක් පේනවා. මේ දුකට කලින් මෙහෙම හිතුවා, ඊට කලින් මෙහෙම හිතුවා, ඊට කලින් සතුටක් තිබ්බා. ඒ සතුට ආවේ මොකක් හරි සිදුවීමකට. ඒ සිදුවීමෙන් පස්සේ සතුට ආවා. ඒ සතුට ආවට පස්සේ ඒ සතුටට මම ඇලුනා. ඒ සතුට මට දිකට තියාගන්න ඕන නැහැ. ඒ සතුට මට දිකට තියාගන්න බෑ. ඒ දේ නැතුව මොකක් හරි මාව සතුට කළ දෙයක් තියෙනවා. ඒ දේ නැතුවෙන් සමන් ඒ දේ උපාදාන කරගත්තා, අල්ලගත්තා. ඒ දේ මගේ කරගන්න මං සැලැස්මක් ඇදුවා, හීනයක් දැක්කා. උපාදාන පත්‍ය භව. දැන් ওই විදිහට ඔන්නෝව පේනවා ආපහු බලනකොට. ওই 12ම අපිට නොපේන්නේ නැති වෙයි. දොනම එහෙම නොදැක්කට කීපයක් හරි පේනවා. ඉතින් ආයෙත් අපිට දුකක් ආවම ආයෙත් බැලුවාම පේනවා. ඉතින් මේ නැවත නැවත පේනකොට එකම සිතුවිලි ටිකක් තමයි පේන්නේ. මේ හැම තරහකදීම සිතුවිලි ටිකක් තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් තියෙන්න ඕන. අනිත්‍යව වෙනස් වෙන්න බලුවා. හැම දුකේදීමත් ওই පොදු සිතුවිලි ටිකක් තියෙනවා. දුකට පොදු, සතුටට පොදු. ඒ වට. ඒතර ඒ සිතුවිලි ටික අපි තියාගෙන හිටියොත් අනිවාර්යයෙන්ම කෝ හට
ගන්න.
යෝනිසමංස්කාරයෙන් බලනකොට නෙමෙයි. ඔව්. ඒ වෙලාවේ අපි සිහිය තියාගත්තොත් එතන ඔව්.
පාරව ගොඩක්
ඕනෑම සිදුවීමකින් කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙන සිදුවීම කියලා විශේෂ සිදුවීම් ටිකක් නැහැ. ඕනෑම සිද්ධියකට සතුටු වෙන්නත් පුළුවන් ඕනෑම සිද්ධියකට අඬන්නත් පුළුවන්. හැබැයි සිදුවීම නෙමේ අපිව සතුටු කරන්නේ, සිදුවීම නෙමේ අපි වඬවන්නේ අපි හිතන විදිය. එතකොට දැන් ඒ පේනවා මේ සිදුවීමෙන්, සිදුවීම නිදහස්. සිදුවීම වග කියන්නේ මගේ හැඟීමට. ඒක තමයි ලොකුම නිදහස. ඒ සිදුවීම අපි නිදහස් කළාම දානවා. ඔයා නෙමේ වග කියන්න ඕනේ මං අඬන එකට. ඔව් හරි hina වෙන එකට හරි ඔයා නෙමේ වග කියන්නේ. ඒකට මමයි. එතකොට ඒ වගකීම අපි අතර ගන්නවා. ඒක තමයි සිහියෙන් පළවෙනිට කරන්නේ. තමන්ගේ වගකීම තමන් අතර ගන්න. එතකොට දැන් සිදුවීමකදී දැන් අපිට ඕන නම් හිතලා ඒ ගැන සතුටු වෙන්නත් පුළුවන්. ඒ ගැන දුක් වෙන්නත් පුළුවන්. ඒ ඕන එකක් පුළුවන්. එතකොට දැන් එතන අපිට මොකද්ද වඩා හිතකර සෞඛ්‍ය සම්පන්න වඩාත් සසර ගමන කෙටි වෙන්න උදව් වෙන්නේ කෝකද? කොයි දේද? දැන් අපිට ඒක නම් අවශ්‍ය, අපිට අවශ්‍ය දෙයට හොයන්න ඕනේ. අපිට අවශ්‍ය මේ සංසාර ගමන කෙටි කරගන්න නම් කොයි පාරේද යන්න ඕනේ? ඒ අඬන පාරේ ගියද යන්න ඕනේ, බය වෙන පාරේද, හිනා වෙන පාරේද, අනුකම්පාව හිතෙන පාරේද? එහෙම නැත්තම් ඒ සිදුවීම තේරුම් ගන්න පාරේද?
තේරුම්
ගන්න නැහැ. ඔව්, දෙහිමත් පාරක් තියෙනවා. අපි කලින් ගිහිල්ලා නැහැ. සිදුවීමක් අපි තේරුම් අරගෙන නෙමෙයි hina වෙන්නේ. තේරුම් අරගෙන නෙමෙයි අඬන්නේ. තේරුම් ගත්තා නම් අඬන්නේත් නැහැ, hina වෙන්නේත් නැහැ. ඒකට මෙන්න අලුත්ම පාරක් විවෘත වෙනවා. අපි කවදාවත් සංසාරේ නොගිය පාරක්. තේරුම් ගන්න පුළුවන් මේ පාරේ ගියොත්. මෙහෙම හිතුවොත් තේරුම් ගන්න පුළුවන්.
hina
වෙන පාරේ ගියද වැරදි කියන්නේ ඉතින් ඒ මොනවට සාපේක්ෂවද? ඒ මොකද්ද මිනුම් දන්න හරිද වැරදිද කියලා අපි ඈ සංසාරෙ කෙටි කරගන්න. ඔව් ඉතින් සංසාරෙ කෙටි කරගන්න ඕනේ. ඕන නම් ඒක තමයි සිදුවීමකට අඬන්නේ, අඬන්න අවශ්‍යත් නැහැ. ඒකට වෙනම අපි අඬනවා hina වෙනවා එක වෙනම එකක්. හැබැයි දැන් අපිට තීරණයක් ගන්න ඕනේ වෙලාවක මේකට අඬනවද hina වෙනවද දුක් වෙනවද බය වෙනවද නෙමෙයි මේක තේරුම් ගන්න.
අපි කිසි දෙයකට දුකට ඇලෙන්නේ නැතුව හැම එකටම hina වෙලා ඉන්නත් පුළුවන්. සංසාරේ කෙටි
වෙන්නත් පුළුවන්. ඒක නෙමෙයි, ඒක සංසාරේ කෙටි වෙන්නේ ඒකමයි.
නෑ, hina වෙලා සංසාරේ දික් කරගන්න කෙටි කරගන්න බෑනේ. hina වුණා කියලා ඒක දික් වෙන්නේ නැහැ, කෙටි වෙන්නේත් නැහැ. මේ සංසාරේ තියෙන්නේ අපේ hina උඩ නෙමෙයිනේ.
hina වෙනවා කියන්නේ අපි ඇලිලා
නෑ. නෑ, දැන් මෙතුමා කියන්නේ ඇලෙන්නේ නැතුව hina වෙන්න පුළුවන් කියලා. නෑ, අපිට ගැටිලා hina වෙන්න බැරිද?
සතුට නිසා hina වෙන්න සතුටක් එන්නේ ඇරිලා.
නෑ, කාට හරි අපි අකමැති කෙනෙකුට, නෑ අපි අකමැති කෙනෙකුට වැරද හානියක් වෙනකොට hina වෙන්න බැරිද? කවුරු හරි වැටෙනවා.
ඒත් අපි ඇරිලා නිසා hina වෙන්නේ.
නෑ, පුද්ගලයාට ඇල්ල නැහනේ. පුද්ගලයාට ගැටිලා අපි ඉන්නේ. ඔයිද එහෙම ඔව් ඔක්කොම එකට මිශ්‍ර වෙලා නෙන්නේ. එතකොට සතුටේදී අඬන්න බැරිද? ඇඬෙනවනේ. ඒ නිසා මේවා හරියටම මේ පිරිසිදුව මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා වෙන් කරන්න බෑ. හැබැයි ඒක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට අපි ඇත්තටම අපි දිහා බලලා හඳුනා ගන්න ඕනේ මෙතෙන්දි මම අවංකවම ඇලිලාද ගැටිලාද මොකද වෙලා තියෙන්නේ මට?
හේතුව.
ඔව්, ඒ ඇත්ත ස්වභාවය හොයාගන්න. මට මොකද වෙලා තියෙන්නේ මෙතනදී? මෙහෙම මෙයා කියනවා මට මොකද ඒක ඇහෙනකොට වෙන්නේ? අඬන ඇඬෙන hina වෙන එක බාහිර දෙයක්. ඒ බාහිර දේ හරහා ඇතුළට ගිහිල්ලා බලන්න ඇයි ඇඬෙන්නේ ඇයි hina වෙන්නේ? එකපාරට තීරණයකට එන්න එපා. hina වෙන්නේ ඇලිලා ඇඬෙන්නේ ගැටිලා. එහෙම නෙමෙයි, මේක ඇතුළේ ඊට වැඩිය වෙනස්. එළියේ hina විශ්මුණක් වෙන්න පුළුවන්. ඇත්ත නෙමෙන්න පුළුවන්. ඔව්. ඒ අපි සැහැල්ලු වෙනනම් ඉන්නේ hina වෙන්න ලොකු hinaවක් එන්න ලොකු උත්සාහයක් අවශ්‍ය නැහැ. සැහැල්ලුවෙන් ඉන්නවා නම්. හැබැයි hina වෙන්න අමාරු ලොකු ආයාසයකින් ආතතියකින් එහෙම ඉන්නකොට hina වෙන්න අමාරුයි. ඒකට ලොකු උත්සාහයක් ගන්න වෙනවා. ලොකු වෙලාවක් යනවා hina වෙන්න, දිගු වෙලාවක්. ඉතින් ඒ නිසා hina වෙන්න උගන්නන පන්ති තියෙනවා. ඔව්, මේක ඇහුවාම අපිට hina යනවා. හැබැයි ඔව්, ලාෆින් ක්ලාසස් තියෙනවා. ඒකේ උගන්වන්නේ කොහොමද හිනාවෙන්.
මම ඒක තමයි වචන වලදී කිව්වේ.
ඔව්.
ඇලින්නවත් ගැටෙනියක් නැtei කියම අපිට සතුටක් තියෙනවා.
ඔව්.
ඒ සතුට කියන්නේ හිනාව කියලා මම ඒලා හිතාගෙන කියුවේ. ඉතින් ඇත්තටම සතුටෙන් ඉන්න පුළුවන් නේද? ඇලින්නත් ගැටෙන්නත්
එතන තමයි සැබෑ සතුට තියෙන්නේ. ඒ කියන්නේ ඇලීමෙන් එන ඇලීමෙන් දෙන වින්දනයක් තියෙනවා. අපි සතුට කියන්නේ වින්දනයේට. ඒ කියන්නේ ඇලීම නිසා අපිටම අපිට රහයි කියලා හිතන කෑමක් කනකොට දැනෙන රහක් තියෙනවනේ. ඒ රහට තමයි අපි සතුට කියන්නේ. ඒ රහ නැත්තම් අපි අසතුටු වෙනවා. ඒ ඉන්ද්‍රිය අධ්‍යක්ීමට තමයි සතුට කියන්නේ. හැබැයි ඉන්ද්‍රිය අධ්‍යක්ීමෙන් එහා ගිය සතුටක් තියෙනවා. දැන් අර ඉන්ද්‍රිය අධ්‍යක්ීම තමයි සතුට කියන තැන ඉන්න කෙනාට වැඩිපුර විඳින්න වෙන්නේ අසතුට. හිත එහා ගිය කියන්නේ බාහිරයි මොනවා ගත්තත් නොගත්තත් ඇතුලේ තියෙන සතුටක් තියෙනවා. ඒක තමයි ඔය භාවනා ධ්‍යාන සමාධිවලදී මතුවෙන සතුට. ඒක ඊට වැඩිය වෙනස්. එතන වෙන්නේ අර බාහිරයට දුවන හිත තැන්පත් වෙනකොට ඒ තැන්පත් වෙන හිතට හරි සතුටක් දැනෙනවා. ඒ වෙහසක් නෑ, විවේකයි ඒ සතුට. ඊළඟට නිදහස් වුනහම ලැබෙන සතුටක් තියෙනවා. සියල්ලෙන්ම නිදහස් වුනහම සැහැල්ලු සතුටුයි. ඒ නිසා නිදහස් වුණු ඒ ආර්යයන් වහන්සේලා අහෝ සුඛං ඒතං සන්තං ඒතං පනිතං. මේක හරිම සැපයි, හරිම සැපයි. මෙය තමා උද්දම රසම දෙය කියලා විස්තර කරලා තියෙනවා. ඉතින් එතන කිසියම් අත්දැකීමක් ලැබිලා තියෙනවා සතුටුදායක. ඒක හැබැයි වින්දනයක් නෙමෙයි. ඉන්ද්‍රිය හරහා ඇහින් කනින් මනසින් ආපු දෙයකුත් නෙමෙයි. හැබැයි ඇලුච්ච ගමන් නැති වෙලා යන එක. ඒක තමයි එතන තියෙන ඇලුණු ගමන් නැති වෙන. ඇලීමයි ඒ සතුටයි එකට යන්නේ. සියල්ල අවසාන වශයෙන් තියෙන්නේ අපේ අතේ. අපේ අතේ තියෙන්නේ අපි ඉන්න තැන නෙවෙයි. වාඩිලා ඉන්න ඉරියව්ව නෙවෙයි. ඇඳන් ඉන්න ඇඳුම නෙවෙයි. ඒ සියල්ලටම යටත් නොවුණු ඒ සියල්ල මත රඳා නොපවතින අතිවිශාල වූ නිදහසක් සැනසිල්ලක් නිධානයක් විදිහට අපි ඇතුළේ තියෙනවා. ඒක නිධානයක් විදිහට. ඉතින් නිධානය අපිටම තමයි ගොඩ ගන්න පුළුවන්. මහා නිධානයක් අතැතිව ඇයි අපි දුක් විඳින්නේ? මේ අලුත් අවුරුද්දේ ආපුරා කියා ලැබුණු මේ පුන් පොහො දවසේ අපි අලුත් ගමනක් යන්න පටන් ගත්තා. ඒ ගමන හැමදේම අලුත්, පරණ නොවන ගමනක්, හැමදේම අලුත් පියවරක් තබන්න පුළුවන් ගමනක්. පියවරෙන් පියවරට සැනසිල්ල ලැබෙන ගමනක්. ඒ ගමන අපි කොහෙ හිටියත්, කවුරු විදියට හිටියත් නොනැවතී ඉදිරියට යමු කියන අදිස්ථානය මේ වැඩසටහන සමාප්ත වෙමින් පවතින මේ මොහොතේ අපි හැමෝම හදවතින්ම ඇති කරගනිමු. වැඩසටහන පුරාවටම පොදනේ කිටියා තමයිත් පෞගිය දවස් කීපය තුලම ඊයේ වගේම අද උදේ අද දවල් අපට දානමය සහයෝගය ලබා දුන් ඒ කල්යාණ මිත්‍රයන් මිතුරන් මිතුරියන් අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනාපූර්වකව සිහිපත් කරගනිමු. කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා බොහෝ දිනක් කුගේ යාළුවෙක්, හොඳ යාළුවෙක්, කතා නොකළත් හිතවත්කම කතා කරනවා, ඒ ලැදියාව කතා කරනවා හැමෝටම. තුමා අද උදේ දානයත් ඊයේ අවසත් අපි හැම දෙනාටම පිරිනැමුව. ඒ වගේම අද දහවල් දානය චාමිනී සිරිවර්ධන මහත්මිය මුල් වෙලා පොලේ හැම දෙනාම එකතු වෙලා විශාල පිරිසකට පිරිනැමන්නේ පිරිනැමුවේ එතුමියගේත් ඒ ගාමිණී සිරිවර්ධන මහත්මාගේත් ඒ දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ගාමිණී සිරිවර්ධන මහත්මාගේ පියතුමන් ඩොන් චාල්ස් සිරිවර්ධන මහත්මයා, ඒ වගේම මව ලිලීනා මාග්‍රට් සිරිවර්ධන මහත්මිය, චාමිනී සිරිවර්ධන මහත්මියගේ පියතුමා විල්ෆ්‍රෙඩ් රණසිංහ මහත්මා, මෑණියන් සුමනා උඩවාගේ රණවීර මහත්මිය, ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්න. ඒ දූදරුවන් කරන මෙබඳු සත් ක්‍රියාවන් පුණ්‍ය ක්‍රියාවන් දකින තැනක ඇහෙන තැනක සහභාගි වෙන්න පුළුවන් තැනක ඉන්නවා නම් දැක සතුටු වෙන්න මේ අවස්ථාවක් කරගනි. එහෙම සතුටු වෙලා මේ කරන පින්කමට අනුමෝදන් වෙලා කොයි හිටියත් කල්‍යාණ මිත්‍රාශ්‍රයේ හැම දිනාටම ලැබේවා, සුගති සම්පත් ලැබේවා. ඒ හැම දිනාටමත් මේ දාණය පිරිනමන ඒ චාමිනී සිරිවර්ධන මහත්මියටත්, ඒ පවුල හැම දිනාටමත්, බණ්ඩාරනායක මහත්මයාටත්, ඔබ අප හැම දිනාටමත් මේ ලස්සන ගමන පියවරෙන් පියවරට දවසින් දවස ඉදිරියට යන්නට අවශ්‍ය වෙන කායික මානසික නිරෝගීතාවයේ සහ නිරවුල් බවත් විවේකයත් කල්‍යාණ මිත්‍රාශ්‍රයත් තිරුවන් සරණින් ලැබේවා.